അത് ദിദാസ് വിസിഹത്തറേ അഗോസ്തു മാസ എക്കൊളൊസ്സുന ഇറിദ ആധുനിക സത്യമാത് ബവ പുഹുണു കറന്നാൻ സദാഹവന വെടസടഹൻ മാലാവേ തവത് വെടസടഹനകട്ടായി അപ്പ സൂദാനാം വി സിറ്റിന്നേ ഈ സന്ദഹ നിസ്സരണമാനയിൽ സഹഭാഗിവന നമുക്ക് അന്നാവസറായി പൂജനീയ അഗ്നിമന ധമ്മഗുപ്ത സ്വാമിൻ വഹൻസേവ പാദ നമസ്കാര കൊട്ട വെടസടഹനട്ട് പിലിഗന്നവാ ഇവകേമ വെടസടഹനട്ട് സംബന്ധവന അനികുത് സ്വാമിൻ വഹൻസേലാ മേനിവരും പാദ നമസ്കാര കൊട്ട വെടസടഹനട്ട് പിലിഗന്നവാ വെടസടഹനട്ട് സംബന്ധവന ഒബ സിലു ദിനാമത് ഇതാമത് ഗൗരവിതോ വെടസടഹനട്ട് പിലിഗന്നവാ വെടസടഹനെ മൂലികാംഗ്യ ലെസ അപ്പട തിബെന്നേ ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസേഗേ ധർമ്മദേശനാവകട സംബന്ധീയമായി ഈ സന്ദഹ അപ്പ സിലു ദിനാമ സൂദാനാം വെമു ഇനാനതുർവ അപ്പട ലഭ്യ അതി സത്യമത് വാർത്ത ഇതിരുപാത് കിരീമാത് അവസാന വശേൻ പുണ്യാനുമോദനാമേൻ അപ്പേ വെടസടഹനട്ട് സംബന്ധ വേണോ വെടസടഹനെ മൂലികാംഗേവന ധർമ്മദേശനാവട സംബന്ധിമട്ട് അപ്പ സിലു ദിനാമ സൂദാനം വെമു ഈ സന്ദഹാ മമ ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസേട്ട് ആരാധന കരണവാ അവസരായി സ്വാമിൻ വഹൻസ സാധു സാധു സാധു
എന്നാ ശീല ദിനാലും തെരുവാൻ സരണ വിവാഹത്തിൽ പ്രാർത്ഥന കഴിഞ്ഞു അപ്പൊ എന്നാ അത് ദിവസം മൂലികാംഗേന ധർമ്മദേശനാസന്ധ ശീല ദിനാം ലാസ്യമു നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ് സക്കോ ബ്രാഹ്മണ ഇമസ്മംപി ധമ്മ വിനയ അനുപുബ്ബ സിക്ക അനുപുബ്ബ കിരിയ അനുപുബ്ബ പട്ടിപദ പഞ്ഞാപേതു സെയ്യതാവി ബ്രാഹ്മണ ദക്കോ അസ്സ ധമകോ ഭദ്രം അസ്സ ജാനിയാം ലഭിക്ക പട്ടമേനേവ മുഖാദാനേ കാരണം കാരയേതി അത്ത ഉത്തരിം കാരണം കാരയേതി ഏവമേവ കോ ബ്രാഹ്മണ തഥാഗതോ പുരുഷ ധമ്മം ലഭിക്ക പട്ടമം ഏവം വിനേതി ഏഹിതം ഭിക്കു ശീലവാ ഹോതി പാതിമൊക്ക സംവര സംഗുതോ വിഹരാതി ആചാരഗോചര സമ്പന്നോ അനുമത്തേസു വജ്യേസു ഭയദസ്സാവി സമാദായ സിക്കസ്സു സിക്കാപദേശൂതി അതായി ഗൗരണ്യ സ്വാമിന് ശ്രദ്ധാ ബുദ്ധി സമ്പന്ന പിന്നത്തിനി അപ്പൊ അത് ദിവസേ ധർമ്മദേശന സന്ധാ തോരകന്നേതിനെ ഗണക മൊഗ്ഗല്ലാന സൂത്രേ ഗണക മൊഗ്ഗല്ലാന സൂത്രയാത് ബുദ്ധരാജാനന് വഹൻസേ വിസിൻ സെവത്നൂര പൂർവാരാമേ വെഡ വിസിന കാലേതി ദേശന കൃപ് സൂത്രയാക് ഇത് മേ സൂത്രയ അനിത് സൂത്രോടോടെ ടിക്കാക് വിനസ്വിധിയാക് തീന വിനിസാപ്പിട്ട മേക്കിൻ സംഹാര ദേവൽ അപ്പൊ കരകനയാന പ്രതിപദാവട ഗൽപന വിധിയട്ട ഗലപാകാന് പുൽവാങ്കിസ മേ സൂത്രയ തോരാകാന്യതുനെ ബുദ്ധരാജാനന് വഹൻസേ മെഹമ പൂർവാരാമേ വെഡ വിസിന കാലേതി ഗണക മൊഗ്ഗല്ലാന കിയന മൊഗ്ഗല്ലാന കിയനക്കെന മെയാ ഗണ ഗണിതേ ഹധാരണ കിനെക് മെത്ത ഏ കാലേ തിബുണ വിധിയട്ട ഗണിത ഗണിത ഏകേക ദേവലട്ട ദമ്പെലുവാമ അക്കൗണ്ടന്റ് കിനെക് വകേ അന്നേ വകേ ഗണിതേ ഹധാരണ കിനെക് തമയ മേ മൊഗ്ഗല്ലാന കിയന പുജ്ജല തേക്നിസയ ഗണക മൊഗ്ഗല്ലാന നമിതം പ്രസിദ്ധ ഉനേ തേ കാലേ ബലുവ സാപേക്ഷ ബലുവാമ ഗണിതേ കിയനക ഏകേക വിധിയവലട്ട പാവിച്ചി കല്ല തീന ඒ කාලේ තිබුණ රස්සාවල් ගත්තාම ආදායම් මාර්ග බැලුවාම දැන් සමහරු ගොවිතැන් කරා සමහරු හරක් ගොපලු රස්සාව කරා සමහරු වෙළඳාම් කරා සමහරු රාජ්‍ය පාලනයට එක එක විදිහට උදව් කරා තොන්න ඒ සමහරු වෙදකම් කරා ඒ වගේ අතරින් සමහරු මෝදු ගිහිල්ලාම ඊට සාපේක්ෂව දේවල් කරා සමහරු සත්තු මැරුවා සමහරු ඒ වගේම මේ වගේ දේවල් කරන අතරේදී මෙහෙම ගණිතයට සාපේක්ෂව දැන් මේ වෙළඳාම් මෙහෙම කරද්දි ගණිතය ඇකවුන්ටින් වගේ වැඩ අවශ්‍ය වෙනවනේ ඒ වගේ මේ කාලේ තාරකා විද්‍යාව කියන එක කේන්දර ශාස්ත්‍රය අන්න ඒ වගේ දේවලුත් ගොඩාක් ඉහළින් තිබුණ කාලයක් නේ එතකොට අන්න ඒකටත් ගොඩාක් වෙලාවට මේ ගණිතය කියන එක අවශ්‍ය වෙන දෙයක් ඉතින් මෙන්න මේම අනිත් රස්සාවල් වගේම මෙහෙම ගණිතය සම්බන්ධ රස්සාවලුත් ඒ කාලේ තියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා සැලකලා බැලුවහම හැම ධර්මදේශනාවක්ම කවුරු හරි කෙනෙක් අහන ප්‍රශ්නයකට හරි කෙනෙක් ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ධර්මදේශනාවක් සිද්ධ කරද්දී අනේ කෙනාගේ තියෙන කරන රැකියාව පළපුරුදු අනුව තමයි ඊට සාපේක්ෂව තමයි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව සිද්ධ කරන්නේ තර අර ඒ කෙනාගේ පළපුරුද්ද ඒ කෙනාට ගැලපෙන විදියට එන්න ඊට සාපේක්ෂව ඒ උපමා යොදාගෙන බුදුරජාණන් වහන්සේට අවශ්‍ය දේ කියන්න පුළුවන්. අන්න ඒක ගොඩාක්ම වැදගත් වෙනවා. මොකද ඒ කෙනා දන්න දෙයට සාපේක්ෂව නෙමෙයි කියන්නේ. දන්න තැන ඉඳලා පටන්ගෙන තමයි බුදුරජාණන් වහන්සේ අවසානයේ නිවනට එක්කන් යන්නේ. අපි නොදන්න තැනක ඉඳලා පටන් ගත්තනම් නොදන්න උපමාවක් කිව්වනම් ඒක ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදියට බලමු. දැන් කාලේ දැන් සාමාන්‍ය සමාජයේ කරත්තයක් කියන එකක් දැකලවත් නැති මිනිස්සු ඉන්නවනේ ඕන තරම් නේද? ඔය අවුරුද්දට එක එක දේවල්ට කරත්ත රේස් එහෙම තියුණාට කරත්තයක් දැකලවත් නැහැනේ. ඒ වුණාට කෙනෙක් උපමාවට කිව්වොත් කරත්ත රෝදේ ගොනාගේ පස්සේ එන කරත්ත රෝදේ වගේ පව් පිටිපස්සෙන් එනවා කිව්වට මේ කරත්තයක් දැකලවත් නැති ගොනෙක් විඳින දුක මොන වගේද කියලාවත් දන්නේවත් නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව මේ ඒ කෙනා කරන රැකියාව හරි ඒ කෙනාගේ පළපුරුදු වලට සාපේක්ෂව උදාහරණයක් කිව්වොත් ඒ තමන්ගේ දෙයක් විදිහට හොඳට තේරෙනවා. ඉතින් මෙන්න මේ දේම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් ඒක ඒක පිරිස කරන රැකියාව හරි ඒ කෙනාගේ පළපුරුදු වලට හැටියට සහ ඒ කෙනාගේ අතීත සංසාරයේ පුරුදු කරපු දේවලට සාපේක්ෂව අනේ ඊට ගැළපෙන විදිය ධර්මදේශනා තමයි ඊට ගැළපෙන විදිය උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි මේ බණහන පිරිස බැලුවහමත් අපි දන්නේ අපි මොන වගේ මට්ටම් වල ඉන්නවාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණ මෙහෙම අනිත් අයගේ හිත දකින්න තරම් නුවණක් අපිට නැහනේ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ සහාය කාලයේ හිට සමහර රහතන් වහන්සේලා දේශනා කරපු මේ සූත්‍ර අරගෙන මේ සූත්‍ර අතරින් අපි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒතකොට මේ අතරින් අපිට ගැළපෙන දෙයක් තියෙනවා. අපි කරන රැකියාව හරි අපේ පළපුරුදු වල හැටියට හරි අපි සංසාරේ පුරුදු කරපු දේවල්ට හරියට ගැළපෙන දෙයක් තිබුණොත් අන්න ඒක අපිට ක්ලික් වෙන ඒ අවස්ථාවේදී මේ අහන බණ වලින් 90%ක්ම නිකම් බණක් විතරක් වෙන ගොඩක් වෙලාවට. හැබැයි මේ අතරේ එකක් දෙකක් අපිට එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්න පුළුවන්. හොඳට Tamanටම මටම කියව බණක් විදිහට මේක තේරෙන්න පුළුවන්. එතෙ මෙන්න මේ අතරින් බැලුවහම බුදුරජාණන් වහන්සේ එහෙම ගොවියන්ට එක එක විදිහ එක ජාතික බණ කියලා තියෙනවා. සත්තු මරණ අයට වැද්දන්ට වගේ අයට තව විදියක බණ කියලා තියෙනවා. මුහුදු යන අය හම්බුනහම ඒගොල්ලන්ට එක විදියක බණ කියලා තියෙනවා. මෙන්න මෙහෙම එක එක විදියට ඒ අයට ගැළපෙන විදියට බණ කියලා තියෙනවා. ඒ අතරින් මෙහෙම ගණිත හදාරන අයට එහෙම නැත්තම් මේ ගණන් ශාස්ත්‍රයට අනුව ජීවත් වෙන කෙනෙකුට කියපු බණක් තමයි මේ මොග්ගල්ලාන කියන ගණක මොග්ගල්ලානට කියපු ධර්ම දේශනාව. මේක නිසා මේක දැන් මේ වගේ කෙනෙකුට මේ වගේ අදහස් තියෙන මෙහෙම පළපුරුදු තියෙන කෙනෙකුට මේ ධර්ම දේශනාව ඇහුවාම සමහර කෙනෙකුට මේකෙන් ගැළපීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට අපි බලමු අපිටත් මෙහෙම මේ වගේ දෙයකින් ගැළපීමක් සිද්ධ වුණොත් අපි කරගෙන යන ප්‍රතිපදාවට මේකෙන් උදව්වක් වෙනවාද කියලා. අන්න මේක ක්ලික් වෙන කෙනෙක් හිටියොත් ඒ ගැළපෙන්න පුළුවන්. මේ ගණිතය හදාරන කෙනෙක් සාමාන්‍යයෙන් බැලුවාම දැන් කාලේ වුණත් බැලුවම සාමාන්‍යයෙන් මෙහෙම ගණිතය වගේ සාධාරණ අය ගොඩක් බැලුවම ගොඩක් අර තර්කානුකූලව කතා කරන විදිය ගොඩක් වැඩි. අනිත් අයට සාපේක්ෂව ගණිතය හදාරන කෙනෙක් බැලුවම එයා තර්කානුකූලව එහෙම නැත්නම් අර ලීනියර් විදියට මේක මෙහෙමනම් ඊළඟට මේ විදියට වෙන්න ඕන. ඒක මෙහෙමනම් මෙහෙම වෙන්න ඕන කියලා අර පිළිවෙලක් ඇතුවට. එහෙම නැත්නම් අර තර්කානුකූලවනේ ගොඩක් වෙලාවට කතා කරන්නේ. මෙන්න මේ ගණක මොග්ගල්ලාන කියන මේ ගණිතය හදාරන කෙනත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා අහන්නේ අන්න ඒ විදිහම ප්‍රශ්න. දැන් අනිත් අය අහපු ප්‍රශ්න වලට වඩා ගොඩක් වෙනස් විදිය ප්‍රශ්නයක් මේක. මේ විදිය ප්‍රශ්නයක් වෙන කවුරුත් අහලා මම දන්න තරමින් ත්‍රිපිටකේ නැහැ. දැන් මේ ගණක මොග්ගල්ලාන ඇවිල්ලා අහන්නේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ පූර්වාරාමයේ ගත්තාම එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් ගත්තාම එතන මොකක් හරි පිළිවෙලක් තියෙනවාද? ඒ වගේම මෙන්න මේකට අනිත් පැත්තෙන් උදාහරණ පෙන්නන මේ ඝනක මොග්ගල්ලාන ඇවිල්ලා දැන් වෙන මොන හරි වෙන ආගම් වෙන ඒ කාලේ හිටියන මේ වෙන බමුණු ආගම් අදහන අන්න ඒගොල්ලන්ගෙත් මොකක් හරි අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම මොකෙක් හරි අපි ආයුධ ශිල්පය කරන කෙනෙක් මේ දුනු ශිල්පය කරන කෙනෙක් ගත්තාම ඒ වගේම වෙන මොකක් හරි ගණිතය හදාරන කෙනෙක් ගත්තාම වෙන මොනවා හරි මොකක් හරි ප්‍රති දෙයක් කරන කෙනෙක් ගත්තාම මොකක් හරි රස්සාවක් කරන කෙනෙක් ගත්තාම ඒගොල්ලන්ගේ ඊට ගැලපෙන ඒ අවශ්‍යතාවයට හරියට අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා මේ අනුපූර ප්‍රතිපදාවක් හරහා තමයි මේ දේ කරන්නේ. දැන් උදාහරණයක් ගත්තහම දැන් ගොවියෙක් ගම් ගොවියා මුලින්ම සීසාලා ඊට පස්සේ අවශ්‍ය පිරිසිදු කිරීම කරගෙන මේ කුඹුර සකස් කරගෙන නේද අවශ්‍ය විදියට ප්‍රමාණයට සකස් කරගෙන තමයි සීසානක වපුරණ එක සිද්ධ කරන්නේ. ඊට පස්සේ තමයි අවශ්‍ය ගොයම් පැලවලට අවශ්‍ය දේ ඒ කාලේ කරනවා. බණ්ඩි ගොයම එන කාලෙට ඒ විදිය වැඩ කරන, ගොයම් කපන කාලෙට ඒ විදියට වැඩ. මෙහෙම අනුපූර ප්‍රතිපදාවක් හරහා තමයි යන්නේ. ඒ වගේ මේ අනිත් ශිල්ප ගත්තත් අනිත් කරන දේවල් ගත්තත් ඒ පිළිවෙලක් තියෙන කරන පිළිවෙලක් තියෙන මේක ඉස්සෙල්ල කරනවා, ඊට පස්සේ අනිත් එක කරන්නේ. ඒක ඉවරනාට පස්සේ තමයි තව දෙයක් සිද්ධ කරන්නේ. මෙන්න මේ අනුපූර්වව මෙන්න මෙහෙම දේවල් පේලියට සිද්ධ කරන පිළිවෙලක් තියෙන අනුපූර ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් අනුපූර ක්‍රියා ප්‍රතිපදාවක් ක්‍රියා පිළිවෙලක් තියෙන මේකට හැම එකක්ම ඕන විදියට කලවමට කරන්නේ. මේ එකක් පස්සේ අනිත් එක සිද්ධ කරන්නේ. මෙන්න මේ විදියට මෙම ගණක මොග්ගල්ලාණන් කියනවා මෙහෙම ගණිතය හදාරන පිරිසක් විදියට ඒගොල්ලන්ගෙත් තියෙන මෙහෙම අනුපූර ප්‍රතිපදාවක්. ඒ මොකද දැන් එක කිව්වට පස්සේ එකට පස්සේ තමයි දෙක තියෙන්නේ, දෙකට පස්සේ තමයි තුන තියෙන්නේ. මෙහෙම ඉලක්කම් ගණන් කරන්න ගියත් පිළිවෙලක් තියෙනවා. ඒ වගේම දැන් එකතු කිරීම වැඩි කිරීම වගේ මොන හරි ඒ දෙයක් කරන්න ගියත් එක පිළිවෙලකට තමයි මේ දේවල් ඔක්කොම සිද්ධ කරගන්නේ. ඒත් මෙහෙම හැම දෙයකම එක පිළිවෙලක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ, මේකෙන් පස්සේ තමයි මෙහෙම වෙන්නේ. දැන් මේ පිළිවෙල කියන එක විදිහකට ගන්න පුළුවන්. මෙහෙම තර්කානුකූලව මේක මෙහෙමනම් ඊළඟට මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා මෙන්න මෙහෙම පිළිවෙලක් තියෙනවා. අපි කරන දේවල් වල මෙහෙම රස්සාවේ වටපිට අනිත් අයගේ කරන හැදෑරීම් වලත් මේ හැමතැනම එක එක විදිහ පිළිවෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ගණක මොග්ගල්ලාන මේ බුද්ධ ශාසනයේ තන්නේ ඒ වගේ පිළිවෙලක් තියෙනවාද? තියෙනවා නම් ඒක මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම දැන් අපිටත් සාමාන්‍ය මේ ගැන අහන කෙනෙකුට හිතෙන්න පුළුවන් බුද්ධ ශාසනයේත් මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා නේද කියලා. පිළිවෙලක් තියෙනවා නේද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් කිසිම පිළිවෙලක් නැති දේවලුත් අමතරව උදාහරණත් අපි අතර ඕන තරම් තියෙනවා. ඉතින් බලමු බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දෙන උත්තරය තමයි දැන් ගණක මොග්ගල්ලාන මෙහෙම පිළිවෙලක් තියෙන විදිහට තර්කයක් ඇතුව තර්කානුකූලව කතා කරන කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යාට මෙහෙම මේ විදිහට පිළිවෙලක් ඇත්තෙම නැහැ කියලා කියන්නෙත් නැහැ. පිළිවෙලක් තියෙනවාමයි කියලා කියන්නෙත් නැහැ. කෙලින්ම කියන්නෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් එයාට සාපේක්ෂව ඒ අවස්ථාවේ දේශනා කරන මෙහෙම පිළිවෙලක් තියෙනවා. බුද්ධ ශාසනයෙත් මෙහෙම පිළිවෙලක් තියෙනවා. දැන් ගණක මොග්ගල්ලාන කියන විදිහට එකට පස්සේ දෙක, දෙකට පස්සේ තුන, එහෙම එහෙම පිළිවෙලක් තියෙනවා වගේම බුද්ධ ශාසනයෙත් පිළිවෙලක් තියෙනවා. දැන් ඒකටත් බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නලෝ. මේම ආශ්‍රයයක් දමනය කරන කෙනෙකුට හොඳ අජානීය ආශ්‍රයයක් හම්බුණොත් දැන් කැලේ ඉන්න ආශ්‍රයයක් නෙමෙයි අල්ලන්නේ. මේ ආශ්‍රය දමනය කරන පිළිවෙලක් තියෙනවා. මුලින්ම මේ ආශ්‍රයයට අර මුඛවාඩමක් දාන, එහෙම නැත්නම් අර වටපිට පේන්නේ නැති වෙන්න S2 කෙලින් විතරක් පේන විදියට හරි යාට දාන ඕනේ වෙන මොකක් හරි ඇහැට දාන්න මේ එක උපකරණයක් පළඳරෝනේ. S2 අල්ලගත්තට පස්සේ මුලින්ම කරන්න යන්නේ ඒක. ඊට පස්සේ මෙයා ගැට ගහලා තියලා හරි මොකක් හරි එක විදි තියෙනවනේ යා පාලනය කරන විදිය. ඔන්න ඔය විදියට අශ්වයා දමනය කරන විදියක් තියෙනවා. අශ්වයාට ඕන විදියට නටන්න දෙන්නේ නැහැ. එයාට දඟලන්න නැතුව ඒ අවශ්‍ය විදියට එයා පාලනය කරගෙන හසුරවා ගන්න විදියක් තියෙනවා. මෙන්න මේ වගේම තමයි බුද්ධ ශාසනයෙත් තියෙනවා. මෙහෙම අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. ඒ සමහර විට දැන් මේ ගණක මොග්ගල්ලාන ගණිතය ගැන උදාහරණ කියලා කතා කරාට ගණක මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේ දෙන උදාහරණය තමයි මේ අශ්වයෙක් දමනය කරන. ඒකත් සමහර විට අතීත සංසාරයේ මෙහෙම ගණක මොග්ගල්ලානට අශ්වය දමනය කරන පුරුද්දක් හරි මොකක් හරි තියෙන්නත් පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයම ඉදිරිපත් කරේ. දැන් මේ උදාහරණය ඉදිරිපත් කරේ ඇයි කියලා අපි දන්නේ නැති වුණාට මේ සර්වඥතා ඥාණයට අනුව බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයම ඉදිරිපත් කරත් මොකක් කරෙත් මොකක් හරි හේතුවක් ඇදුව වෙන්න ඕන. ඉතින් අපි ඒකත් හිතේ තියාගෙන බැලුවොත් දැන් මෙන්න මේ විදියටම මේ ගණිතයෙන් ජීවිත අවෘතිය ගෙන යන කෙනෙක් වගේම වෙන මොන හරි දුනු ශිල්පය කඩු ශිල්පය ආධාරණ කෙනෙක් වගේම මෙම බුද්ධ ශාසනයත් මෙහෙම අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ක්‍රියාව පිළිවෙලක් අනුපූර්ව ශික්ෂාවක් පනවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අතරින් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? මෙහෙම අනුපූර්ව ප්‍රතිපදාව විදිහට මෙහෙම පුරුෂයෙක් තථාගතයන් වහන්සේට පුරුෂයෙක් හම්බුනොත් මෙහෙම මේ ගමන යන්න අවශ්‍යයි කියන පුරුෂයෙක් හම්බුනොත් එයාට ඉස්සෙල්ලාම සීලය ගැන තමයි දේශනා කරන්නේ. සීලය පිහිටවන ප්‍රාතිමොක්ඛ සංවර සංවෘතය පිහිටවන එයාට දේශනා කරන මෙහෙම අනුමත්තේසු වජ්ජේසු බයදස්සේ චූටි හරි වරදක් තියෙනවා නම් අන්න ඒකේ බය දකින්න කියන එක තමයි මුලින්ම දේශනා කරන්නේ. දැන් මේ පිළිවෙල අනුව ගත්තාම පිළිවෙලේ මුලින්ම අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය. දැන් අපි බැලුවාම දැන් කාලේ ලෝකේ බැලුවාම දැන් අපේ ධර්මයේ බුද්ධ ශාසනය බැලුවාම බෞද්ධ අතර සලකලා බැලුවාම මුලින්ම අපි සලකන්නේ සාමාන්‍ය සද්ධාව කියන එකනේ. මුලින්ම සද්ධාව. ඊට පස්සේ වැඳුම් පිඳුම් කරනවා. ඊළාට වන දානය කියන එකට එනවා. දානයටත් පස්සේ තමයි සීලය කියන එකක් දේශනා කරන්නේ. සාමාන්‍යයෙන් දැන් කියන පිළිවෙල හැටියට බැලුවාම නේද? ඒතර සද්ධාව තමයි මූලික ආරම්භය විදිහට ගොඩාක් වෙලාවට කෙනෙක් දකින්නේ. ලොකු ලොකු බුදු පිළිම දැක්කහම, ලොකු චෛත්‍ය දැක්කහම, පාට පාට ওই කොඩි මල් වැල් එහෙම දැක්කහම ඔන්න ඒ හරහා සද්ධාව ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න දානයක් දෙන්න පෙළඹෙනවා. ඊට පස්සේ තමයි සීලයක් රකින්න කොහොම එහෙම අපේ දැන් තියෙන සම්මත වෙච්ච අනුපිළිවෙලක් තියෙනවනේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේවල් එච්චරම හයිලයිට් කරන්නේ නැහැ. මුලින්ම දේශනා කරන්නේ මෙහෙම සීලයක් ගැන. ඒ සමහර විට මෙහෙම දේශනා කරන්න හේතුවක් විදිහට සමහරට මේ ගණක මොග්ගල්ලාන්ට ඒ සද්ධාව කියන එක, එහෙම නැත්නම් දානය කියන එක ගැන හොඳ මේ ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නේ නැති. ඒතකොට ඒ ආට හොඳටම දන්න දේවල් කියන්න ඕන නැති නිසා බුදුරජාණන් වහන්සේ සීලයෙන් තමයි මෙතනින් පටන් ගන්නේ. එතකොට එයා හොඳටම දන්න දෙයක් තියෙනවනේ නැවත නැවත ඒක කියන එකේ තේරුමක් නැහැනේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සීලයෙන් ආරම්භ කළා. සීලය ගැනත් කියන්නේ මේ චූටි වරදක් කියන උනත් අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි. මේ ලොකු ලොකු සිල්පද නෙවෙයි. ලොකු මහා දේවල් වලට ඉස්සෙල්ලා චූටි චූටි දේවල් වුණත් ඒ වගේ වලවනත් බයෙන් මේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ සිල්පදේ ආරක්ෂා කරන එක මේක කැඩුනොත් ගැන මේ බයක් ඇතුව තමයි මේ දේ කරන්න ඕන කියලා. ඉතින් බලමු සීලය ගැන කතා කරද්දි දැන් මේ ගොඩාක් භාවනා කරන පිරිසක් විදිහටනේ සීලයට එච්චර මේක අවශ්‍ය දෙයක්ද? සීල් නැති වුණොත් භාවනා කරන්න පුළුවන් කියන වගේ අදහසක් තියෙනවනේ. ඒතර මේ සීලය කියන එක ගැන ගොඩාක් දෙනෙක් සීල් ගැන කිව්වහම හිතෙන්නේ සීලය කියලා කියන්නේ මොකද්ද? අර සුදුරේදී ඇඳගෙන පොය දවසක් වෙනකන් ඉඳලා මේ පාලි වාක්‍ය ටිකක් කියලා ඊට පස්සේ මේ බලෙන් පටවපු සිල්පද ටිකක් රකින්න කනේ. ගොඩක් දෙනෙකුට සීලයක් කියලා කිව්වහම මේ බලෙන් සාමින්වහන්සේට ඕන නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මේ බලෙන් පටවපු දේවල් ටිකක් ගොඩක් නේ මම වදයක් කියලා නේ හිතෙන්නේ නේද? ඊට වඩා ලේසි මෙහෙම සීල් රකින්නවට වඩා භාවනාවක් කරනක ඊට වඩා ලේසි කියලා තමයි ගොඩක් දෙනෙක් හිතෙන්නේ. ඒතර මේකද ඇත්තටම සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. සීලය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මෙහෙම භාවනාවට උදව් වෙන සීලයක්. එහෙමත් නැත්නම් අපිට තව විදිහකින් කියන්න පුළුවන් චිත්තවිසුද්ධියට උදව් වීමක් තමයි සීලවිසුද්ධියෙන් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හරි එහෙම නැත්නම් සාමින්වහන්සේ කෙනෙක් කියපු පළියට බලෙන් මේක ආරක්ෂා කරනවා කියන එකක් නෙවෙයි මෙතෙන්දි කියවෙන්නේ. මෙන්න මේ සීල චිත්තවිසුද්ධියට උදව් වීම සඳහා තමයි සීලවිසුද්ධියක් අපි ඇති කරගන්නේ. අන්න ඒක තමයි අපි හොඳටම සීලය ගැන කතා කරද්දී හොඳටම තේරුම් ගන්න ඕනේ. ඇයි මම සීල් රකින්නේ කියන එක ගැන තේරුම් අරගෙන ඒ දේ කරා නම්, සීලය මොකටද මේ දේ කරන්නේ කියලා තේරුම් අරගෙන කරා නම් ඒක උදව් වෙනවා ඊළඟට කරන භාවනාවට. එහෙම නැතුව නිකන් අර කියන පළියට මේක වදයක් විදියට අරගෙන අනවශ්‍ය දෙයක් විදිහට සලකලා මේක කරන්න ගියොත් ඒකෙන් ඇත්තටම වදයක්ම තමයි වෙන්නේ. ඉතින් මේ රකින්න සිල්පද මොකටද රකින්නේ මේක ගැන දැනගෙන කරා නම් එන්න ඒකෙන් උදව්වක් වෙන්න පුළුවන්. ඇත්තට මෙහෙම බැලුවාම බුදුරජාණන් වහන්සේ මෙහෙම සිල්පද ගැන කියද්දී සිල්පද ගැන එකම දෙයක්වත් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වෙනුවට සීලයට මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය ගැන දේශනා කරනවා. හැබැයි ඒකම දේශනා කරන්නේ මෙහෙම ඉන්ද්‍රිය සංවරයක් ගැන. අන්න ඕක තමයි ප්‍රධානම දේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලයේ. අපි මේ සිල්පද කියලා කියන්නේ මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය ගැන විතරයි. හැබැයි ඊට වඩා වෙනස් සීලයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙහෙම සිල්පද ආරක්ෂා කරනවා කියන්නේ සිල් මේ සීලය ගැන දේශනාවේදී හතරෙන් එකක් විතරයි. ඊට අමතරව මෙහෙම ඉන්ද්‍රිය සංවර සීලයක් ගැන කියනවා. ඉන්ද්‍රිය සංවර සීලයම තමයි මේ භාවනාවට ප්‍රධානම හේතුව වෙන්නේ. අන්න ඒක තමයි අපි මේ භාවනා කරන පිරිසක් විදිහට සැලකුවහම ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙකුට භාවනා කරන එක හරි අමාරු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සීලය ප්‍රධානම විදිහට සලකලා පෙන්නන්නේ. මේ සීලයන් අතරේ ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට ප්‍රාතිමොක්ඛ සංවර, මේ අපි සිල්පද කියලා බුදුරජාණන් වහන්සේ පනවපු සිල්පද රකින එක. ඒ වගේම අපි මේ ගන්න ආහාර, එහෙම නැත්නම් පරිහරණය කරන දේවල් වල මොකටද මේ දේවල් සිද්ධ කරන්නේ කියලා දැනගෙන මේ එනේ කරන එක. ඒ වගේම අපි හම්බ කරන විදිය, ධනෙ උපයා ගන්න විදිය සිල්වත්ද කරන. අන්න ඔය විදිහට සීලය එක එක පැතිවලට විහිදිලා යනවා. ඒතර අපි අර මේ පණවපු සිල්පද විතරක් සීලය කියලා අල්ලගෙන ඒව කරන එකෙන් අපි මේ භාවනාවට උදව් වෙන්නේ නැහැ කියලා හිතනවනම් ඒක අනිත් පැත්ත වැරද්දක් වෙන්නේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ මෙහෙම සීලය කියලා පෙන්නන්නේ මෙහෙම පණවපු සිල්පද වලට අමතරව අපි ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙන්නේ. ඒ වගේම අපි උපයා ගන්න ධනෙ උපයා ගන්න විදිය, මුදල් හම්බ කර ගන්න විදිය, එහෙම නැත්නම් භික්ෂුවක් විදියට අනුන්ගෙන් යැපෙනකොට ඒක ඊට ගැළපෙන විදියට ජීවිකා වෘත්තිය කරගෙන යන හැටි, අනුන්ට අපි ළඟ තියෙන නැති ගුණ පෙන්නලා තියෙන අගුණ වහගෙන වැඩි වැඩියෙන් හම්බ කර ගන්න උදව් වෙන, අන්න ඒ වගේ දේවල් වලින් අයින් වෙන එක. ඒ වගේම මෙහෙම අපි පාවිච්චි කරන දේවල් ජීවත් වීම සඳහා අවශ්‍යතාවයට විතරක් සලකලා දේවල් කරන එක තමයි මෙම සීලයේ විදිහට සලකන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සීලය ගැන අපි ගොඩාක් ගොඩාක් පුළුල්ව හිතනෝ නම් අන්න ඒක ගොඩාක් උදව් වෙන මේ කරන භාවනාවට. උදාහරණයක් විදිහට අපි ගත්තා මේ අපි හැමතිස්සෙම ඇහැ කන නහය මේවා පිනවන්න දුවන ගමන්ම ඉඳගෙන බලන්නකෝ. හොඳට ලස්සන ෆිල්ම් එකක් බල බල ඉඳලා, හොඳ කැමැතිම සින්දුවක් අහහා ඉඳලා පර්යංකයක ඉඳගෙන බලන්න කොහොමද ඒ පර්යංකයට මේ අහපු සින්දුව බලපු ෆිල්ම් එක මොකක් හරි, එහෙම නැත්නම් ටෙලි නාට්‍ය බල බල හිටපු ටෙලි නාට්‍ය, නැත්නම් YouTube එකේ මොකක් හරි බල බල හිටපු කුණුහරුපේ බල බල ඉඳලා ඉඳගත්තට පස්සේ ඒක කොච්චර ඉෆෙක්ට් වෙනවද කියලා බලන්න කරන මේ පර්යංකයට සක්මනට. ඒතර මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අර අපි කරන සක්මනට පර්යංකයට අනිවාර්යම උදව් වෙනවා. තර මෙහෙම අපි ලෝකේ වටේ වේගයෙන් දුවන ගමන්ම ඒ එකම එකපාරට ඉඳගත්තුත් සක්මනක ඉඳ ඇවිද්දොත් ඉඳගත්තුත් එකපාරටම ඒ අර දුවන වේගය එකපාරට නවත්තන්න අමාරු. අන්න ඒක තමයි මේ සීලයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, කය වචන දෙක සංවර කර ගැනීම. එහෙම නැත්නම් අර බලෙන් සිල්පද පනවලා මෙන්න මේක බලෙන් කරන්නම ඕන කියලා අර නිගණ්ඨය වගේ එහෙම නැත්නම් වෙන ආගම්වල අදහන අය වගේ අර දැන් මුස්ලිම් මිනිස්සු එහෙම තියෙන අර ඒ කාලේට නෝම්බි අල්ලන කාලේට කෙලවත් ගෙලෙන්නේ නැහනේ. ඒ මොහොත වෙනකම්ම මේ නෝම්බි අල්ලන පටන් ගන්නකම් හොඳට කාලා බඩ පැලෙන්න කාලා ඒ වෙලාවෙ ඉඳලා ඔන්න ඊළඟ මේක ඉවර වෙන වෙලාව වෙනකම් කෙලවත් ගෙලෙන්නේ නැතුව ඒක අල්ලගෙන ඉන්නවා. එතකොට ඒක අර බලෙන් පනවපු සීලයක්නේ. එතකන් හොඳටම කනවා. ඒ අරක ඉවරුන ගමන් ආයෙත් හොඳට කන්න ගන්නවා. එතෙ මේ දැන් බැලුවාම මෙන්න මේ නෝම්බි අල්ලන කාලේ තමයි ලෝකේ වැඩියෙන්ම ආහාර මේ නාස්ති වෙන කාලය කියලා හොයාගෙන තියෙන්නේ. මොකද අර ඒ නෝම්බි ඒක පටන් ගන්න කණුයි ඉවරුණාට පස්සේ ගොඩාක් කන්න කියලා හොඳට මේම කෑම එකතු කරලා ගොඩ ගහගෙන තියාගන්න. ඊට පස්සේ කා ගන්නත් බෑ. ඉතින් මේ මෙහෙම නෝම්බි අල්ලන කාලයක් කියලා වෙන් කළා හදාගෙන තියෙන්නේ මොකද ඒ කාලේ ආහාර හිඟ කාලයක තමයි ගොඩක් කරලා නෝම්බි අල්ලන්නේ. තර් මේ ආහාර හිඟ කාලේ අඩුවෙන් ආහාර අරගෙන අනිත් අයත් එක්ක බෙදා ගැනීම සඳහා තමයි මෙහෙම නොකා ඉන්නවා කියන ශික්ෂාපදේ පනවගෙන තියෙන්නේ. ඒතර ඒ වෙනුවට දැන් කරන්නේ ඒකේ අනිත් පැත්තේ. ඒ වෙනුවට මේ කෑමව නාස්ති කිරීමක් තමයි ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ. අපි මේ මෙහෙම එක ආගමක් අරගෙන ඒගොල්ලන්ට මෙහෙම පහර ගැසීමක් නෙවෙයි. දැන් අපි ගත්තාම දැන් සීලයක් රකින්න භික්ෂුන් වහන්සේලා අතර වුණත් දැන් දවල් 12යි 12ට ඉර හැරෙන වෙලාවේදී කාලය ඉවර කරන්න ඕන නිසා උදේ පාන්දර පුළුවන් තරම් හොඳට කාලා කාලා ඉර හැරුණාට පස්සේ බඩගින්න හිටියයි කියලා ඒක ඇති දෙයක් නෑ. මේ කන්නේ මොකටද කියලා තේරුම් අරගෙන දැනගෙන කනෝනම් මෙන්න මේ ශික්ෂාපදයක් රැකෙනවා. ඒතර මම මේ ශික්ෂාපදේ රකින්න මෙන්න මේකටයි කියලා හරියට තේරුම් අරගෙන ඒ ශික්ෂාපදේ රකින්නකේ ප්‍රයෝජනයත් හරියටම දැනගෙන කරනෝනම් ඒක තමයි මේ නිවනට හේතු වෙන. එහෙමත් නැත්නම් අපි මේ කරන භාවනාවට නැත්නම් මෙහෙම චිත්ත විසුද්ධියට උදව් වෙන සීල විසුද්ධියක් වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් අර කියන පළියට කිරීමක් නෙවෙයි. ඉතින් මේ එක ශික්ෂාපදයක් මේක විතරක් නෙවෙයි අනිත් ශික්ෂාපද ගත්තත් මේ හැම එකකින්ම නිවනට එහෙම නැත්නම් සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට උදව් වෙනවා. මෙන්න මේ එක එක දේවල් අපි කරද්දී මෙන්න මේ ශික්ෂාවක් පනවලා තියෙන මොකටද කියලා හරියටම දැනගෙන කරනෝ නම් ඒක අපිට ප්‍රයෝජනවත් විදිහට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ ගොඩාක් විදිහට මෙහෙම මේ ඝනක මොග්ගල්ලාණට පැහැදිලි කරලා දෙනවා. මෙහෙම ඇහැට රූපයක් දැක්කහම, කනට සද්දයක් ඇහුණාම, නහයට ගඳක් සුවඳක් දැනුණාම, දිවට රසක් දැනුණාම, ඇඟට පහසක් දැනුණාම මේ හැම එකේදීම ඒක ඇවිල්ලා ගියා කියලා එතනින් නවත්තන්න පුළුවන් නะ. ඒකත් එක්ක බැඳීමක් ඇති කරගන්නේ නැති වුණා නම් ඒවා පස්සේ දුවන ගතිය අඩු කරන ඕන නම් අන්න ඒකට කියන්න පුළුවන් මේවා පස්සේ දුවන ගතිය අඩු කිරීමට අපිට කියන්න පුළුවන් මේ ඉන්ද්‍රිය গুপ্ত ద్వාරයක් වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රියෙහි මේ සංවර වීම, ඉන්ද්‍රිය සංවර සීලයක් ඇති වෙනවා. අන්න ඉන්ද්‍රිය සංවර සීලයෙන්ම උදව් වෙනවා කරන භාවනාවට. මත් නැත්නම් මේ රැස් වෙලා ඉන පිරිස විදියට ගත්තාම මේක සතිමත් වීමට, සතිමත් පරයන්කයට, සක්මනට මේක ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේක ගොඩාක් අය දන්නේ නැති තමන්ගේ අත්දැකීමෙන්ම දන්නවනේ අපි ගොඩාක් දෙනෙක් නේද? ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය කියලා ගත්තාම එක පැත්තකින් අපි හිතනවා මෙහෙම ආසාවල් පස්සේ දුවන එක විතරක්ද කියලා. ආසාවල් පස්සේ විතරක් නේ, තරහවල් පස්සේ දිව්වත් මෙන්න මේ දිවිල්ලක්ම තමයි. දොර අපිට තරහ යන දෙයක් දැක්කාම අපි ඒක පස්සේ කල්පනා කර කර ඉන්නවනම් ඒතර එතන ඉන්ද්‍රිය සංවරයක් නෙවෙයි එතෙන් දෙත් තියෙන්නේ. ඇහැට රූපයක් අපි තරහකාරයෙක් දැක්කා කියමු එකපාරට. තරහකාරයෙක් දැක්කාට පස්සේ මෙන්න මේ අයියෙත් මට මෙහෙම කරා, කලින් දවසෙත් මෙහෙම දේවල් කළා තියෙනවා. මේවා මං මෙච්චර මෙයාට මෙච්චර උදව් කරාට මේ අනිත් පැත්තටම ඒ කරන්නේ කියලා ඕවා ගැන කල්පනා කරන්න කරන්න මොකද වෙන්නේ? අපි මේ ඉන්ද්‍රියෙන් ලැබිච්ච දේ උඩ ඉඳගෙන කතන්දර ගෙදීමක්. එතකොට ඔන්න ඒකේ ඊළඟට ඕව කල්පනා කර කර ඉඳලා සක්මනකට පරයන්කයට ගියාට පස්සේ මේ මේකමයි ආයෙත් මතුවේවි මතුවේවි එන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරයක්. ඒ වගේම තමන් කරන හම්බ කරගන්න දේ හරියට ලෝකෙට බරක් නොවි මේ දේවල් සිද්ධ කරගන්න ඕන. ඔන්න මේවා සීලයට. මේ සීලය උදව් වෙනවා අපි කරන භාවනාවට. මෙන්න මේකෙන් තමයි ආරම්භයක් විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ අනුපූර ප්‍රතිපදාවක් නේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අර ඝනක මොග්ගල්ලාන මෙහෙම ඉලක්කම් එකට පස්සේ දෙක එන්නේ, දෙකට පස්සේ තුන එන්නේ කියලා මෙහෙම පිළිවෙලක් කියනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයෙත් මෙන්න මෙහෙම අනුපූර ප්‍රතිපදාවක් තියෙන. ඒක මුල්ම පළවෙනිම එක තමයි සීලය කියන එක. සීලය කියන්නේ මොකක්ද කියන එක තමයි මේ අපි මෙහෙම කෙටියෙන් පැහැදිලි කරේ. ඉතින් ඊට පස්සේ මෙහෙම සීලය ගැන දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඊළඟට සීලයේ ඉඳලා ඊළඟ ස්ටෙප් එකට යන්නේ. එමත් නැත්නම් මෙහෙම භාවනාවකට යන්න සීල විසුද්ධිය ඉඳලා චිත්ත විසුද්ධියට යන කෙනෙකුට ඊට එහා තව පොඩි පොඩි දේවලුත් තියෙනවා අපිට සිද්ධ කළ යුතු දේවල්. මෙන්න මේ පොඩි පොඩි දේවල් ටික තමයි අපිට ඇත්තටම මෙහෙම භාවනා කරන පිරිසක් විදිහට සැලකුවාම මෙන්න මේ පොඩි පොඩි දේවලුත් ඇත්තටම වටිනවා කියලා අපි හොයලා බැලුවොත් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නලා දෙනවා. මෙහෙම භෝජනේ මත්තඤ්ඤ වෙන්නේ. එහෙම නැත්නම් භෝජනේ මත්තඤ්ඤතා හෝති කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෑම සඳහා මේ එච්චර මේවා පස්සේ දුවන්න එපා කියන එක තමයි. එහෙම නැත්නම් මේ අපි කියන සාමාන්‍ය වචන වලින් කියනවා නම් බඩජාරී වෙන්න එපා කියන එක. ඒ මෙන්න මේකත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන මෙහෙම කරන මේ භාවනාවට. ඉතින් මේක සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කන්නත් එපා කියලා කියන මේ බුදුරජාණන් වහන්සේ දාපු නීති වලට අමතරව අලුතෙන් නීති දානවා කියලා. හැබැයි මෙහෙම අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න ගියොත් මේ කෑම සඳහාම ජීවත් වෙන්න ගියත් ජීවත් වීම සඳහා කන එනකොට කෑම සඳහාම ජීවත් වෙන්න ගියාම එන්නේ අපි මේ කරන ප්‍රතිපදාවට ගොඩාක් බාධාවක් වෙනවා. ඒ උදාහරණයක් විදිහට අපිට හොඳට කන්න මේ කෑමට ගොඩාක් ගිජු කෙනෙක් ඉන්නවනම් ඒ හරහා අපිට ගොඩාක් කොච්චර ප්‍රශ්න එන හැටි බලන්න. දැන් පොදුයි අපි ගත්තාම භික්ෂුවක් විදිහට සලකලා බැලුවත් සාමාන්‍ය ගිහියෙක් විදිහට සලකලා බැලුවත් අපි කෑම සඳහාම නම් ඉන්නේ ඒ සඳහා අපිට කොච්චර දේවල් වෙන දේවල් වැය කරන්න වෙනවා. භික්ෂුවක් විදිහට ගත්තොත් අනුන්ගෙන් ලැබෙන දේ එක බැලුවත් පිරිසක් එක පිරිසක් විදිහට ඉන්න තැනක තමන් ගොඩාක් කෑදරකමෙන් ඉස්සෙල්ලම පැනලා ගිහිල්ලා හොඳම දේ තෝරගන්න ඕන. ඒතර අනිත් අය අතරින් කොන් වීමක් අනිත් අයට එක්ක නිකන් අර එපා වීමක් වගේ එහෙම දේවලුත් සිද්ධ වෙනවා. දැන් ගෙදරක වුණත් වැඩියෙන් කෑදර කෙනෙකුට නිකන් අනිත් අයගේ නිකන් කොන් වීමක් එහෙම සිද්ධ වෙනවානේ. මේ වගේ තමයි ඉතින්. ඒ වගේම දැන් මෙහෙම අපි වැඩි වැඩියෙන් මේකට යනවනම් ඊළාට පරයන්කයක ඉඳගත්තත් මතක් වෙන්නේ ඊළාට මොකක්ද හම්බ වෙන්නේ කියලා. නිසන්න වගේ වගේ තැනකට ඇවිල්ලා භාවනා කරන්න ගත්ත උදේ වරුවේ භාවනා කරද්දි මතක් වෙන දවල් දානෙට හොඳ කෑමක් හම්බුවේද කියලා මතක් වෙනවනේ. ඊළාට ගිලම්පසට මොනව හම්බුවේද දන්නේ නැහැ කියලා ඔන්න ඔවත් හිතනවා. ඩෙසර්ට් එකට හම්බ වෙන ಜಾති මොනව වේද කියලා ඔය කෑමට කෑදර කෙනාට ඔන්න ඊළාට මතක් වෙන කෑම ගැනමයි. ඒත් ඒ වගේම ඔහම හිතලා ඔන්න හවසට කන්න හම්බ වෙන්නෙත් නැහැ දවල්ට හොඳට කන්න ඕන කියලා ඔන්න දවල්ට බඩ පැලෙන්නක් කනවා. ඊළාට එකහමාර පරයන්කය දෙකහමාර විතර වෙනකොට හොඳට නිදා ගන්න කෙන ඊළඟට කරන්නේ. ඉතින් මෙන්න මේ කෑමට ගිජු වෙන තරමටම අපි අවශ්‍යතාවයට සලකලා ප්‍රයෝජනෙට සලකලා විතරක් කෑම ගන්න නැතු වුණහම වෙන්නේ ඊළාට ඒක බාධාවක් වෙන කරන පරයන්කයට සක්මනට. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම හවස්වරුවේ කෑම ගන්න නැතු ඒකෙන් වාරණයක් ඇති කළා තියෙන්නේ මේ කරන පරයන්කයට සක්මනට ගොඩාක් උදව් වීම සඳහා. මේකම තමයි දැන් වෙද පොත්වල කියලා තියෙන උදේට රජෙක් වගේ ආහාර ගන්න දවල්ට ගොවියෙක් වගේ රැයට හිඟන්නෙක් වගේ ආහාර ගන්න කියලා. ඉතින් මේකම ගොඩාක් මේ කරගෙන යන ප්‍රතිපදාවට වගේම අපේ සෞඛ්‍යයටත් මේක ගොඩාක් උදව් වෙනවා. මේ ප්‍රයෝජනෙට සලකලා අවශ්‍යතාවය සලකලා භෝජනයක් ආහාර ගැනීමක් සිද්ධ කරගන්න. ඉතින් මෙන්න මේක දැන් මේ සීලයක පිහිටලා ඉන්න කෙනෙකුට සීලයට අමතරව ඊළඟ මට්ටමට ඊළඟ කට්ටයට පණින්න නම් ඔන්න ආහාර ගැන වුණත් සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ වගේම ඔන්න නිදිමැරීමෙහි මේ පුළුවන්කමක් තියෙනවා. නිදිමතේ ඉන්නවනම් හැමතිස්සෙම කාලා නිදා ගන්න නම් උත්සාහ කරන්නේ අන්න එයාට ඊළඟ මට්ටමට එන්න ටිකක් අමාරුයි. දැන් මේ අනුපූර්ව ප්‍රතිපදා සීලේ පටන්ගෙන ඊළඟට මෙහෙම කෑම වලට තියෙන ගිජිකම් පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඒ වගේම නිදිමතෙන් හැමතිස්සෙම නිදා ගන්න බලාගෙන ඉන්න එක වෙනුවට පුළුවන් තරම් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න. වැඩ කරනවා කියන්නේ මේ ලෝකේ අල්ලන්න දුවන එකක් නෙවෙයි. මේ මොහොතේ වෙන්නේ මොකක්ද කියලා හොඳට අවදියෙන් බලාගෙන ඉන්න එක. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ යෝජනා කරන දවල් කාලේ නිදිමත නැති වෙලාවදී හොඳට පරියන්කයක් කරන්න. ඒ වගේම නිදිමත එන වෙලාවේදී සක්මන් කරන්න කියලා ඔන්න සක්මන් භාවනා අනුමත කරන නිදිමත වෙනුවට. ඉතින් අපිත් ගොඩක් කලාවට මෙන්න මේ නිදිමත එන වෙලාවේදී සක්මනක් පරයන්කයක් කරද්දී නිදිමත එනෝ නම් ඊට විරුද්ධව අපිට මේව සක්මන කියන ගොඩක් උදව් වෙනවා. ඊට මෙහෙම නිදිමත නැති කර ගැනීම සඳහා මෙන්න මේ වගේ එක එක ටැක්ටික් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේදී මහරය භාවනා කරනෝ නම් පරයන්කයක් කළා සක්මනක් කළා හොම මාරුවෙන් මාරුවට යනවනම් එතකොට අපි පැය 4ක් විතර තිස්සේ පැය 4ක් 5ක් තිස්සේ එක දිගටම සිහියෙන් ඉන්න පුළුවන්. පැයක් සක්මන් කරනවා ආයෙත් පැයක් පරයන්කයක් කරනවා ආයෙත් පැයක් සක්මන් කරනවා පැයක් පරයන්කයක් කරනවා ඔන්න ඔහොම ඔය විදිහට පැය ගාණක් අපිට එක දිගට සිහියෙන් ඉන්න පුළුවන්. සක්මන පරයන්කේ මාරුණා කියලා සිහිය කඩන්න නැතුව මේක කරගන්න ඕන නම් එතකොට නිදිමත එන්නෙත් නැහැ. මේ අවශ්‍ය වෙලාවට නිදිමත එන වෙලාවේදී ඒකෙන් අවශ්‍ය තැනට මාරු වෙවි මේ දේ කරගන්නත් පුළුවන්. ඉතින් මේ හරියටම පැයක්මයි කරන්න ඕනේ එහෙම කියලා නෙවෙයි. වෙන අවශ්‍යතාවයේ හැටියට මෙහෙම නිදිමත වළක්වා ගන්න අපිට මේක පුරුද්දක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙහෙම නිදිමත වෙනුවට මෙහෙම අපේ යෝගාශ්‍රම සංස්ථාව බීකරද්දී ඥානාරාම මහතෙරුන් වහන්සේම මෙහෙම කාලසටහනක් යෝජනා කරලා තියෙනවා. උදේ 4 ඉඳලා රෑ 10 වෙනකම් මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕන කියලා. මේ විදිහට මේ සක්මන් කරන්න, පරයන්ක කරන්න, බුද්ධ වන්දනාව කරන්න, වත් පිළිවෙත් කරන්න කියලා මේ කාලසටහනක් යෝජනා කළා තියෙනවා. ඒ යෝජනා කළ තියෙන මේ වගේ දේවල් සලකලා බැලීමෙන් තමයි. දැන් මුලදී එනකොට ওই වගේම පිළිවිලා එක විදියට මෙන්න මේ විදියටම වැඩ කරන්න ඕන කියලා රෙජිමෙන්ටේෂන් කිරීම අවශ්‍ය වෙනවා. මොකද අපේ හිත අර ලෝකේ වටේ දුවන හිතක් නේ තියෙන්නේ. මුලදී මෙහෙම රෙජිමෙන්ටේෂන් කළා කාලසටහනකට අනුව මේ විදියටම කරන්න ඕන කියලා පටන් ගත්තට පහු වෙනකොට අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. මේ බුදුරජාණන් වහන්සේත් මෙහෙම ඝනක මොග්ගල්ලාණන්ට පෙන්නලා දෙන්නේ එයත් අර රෙජිමෙන්ටේෂන් නේ. මේ එකට පස්සේ දෙක මෙහෙම පිළිවෙලට ඉන්න කෙනෙක් නිසා පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. සීලයක් රකින්න ඕන, ඊට පස්සේ මෙහෙම කෑම ගැන සැලකිලිමත් වෙන්න ඕන, නිදිමත ගැන සැලකිලිමත් වෙන්න ඕන. අන්න මේ විදිහට පිළිවෙලක් දේශනා කරගෙන යනවා. ඒ වගේම දැන් නිදිමරි ගැන බුදුරජාණන් වහන්සේ තව එක එක විදිහට මෙහෙම ගොඩාක් විස්තර ඉදිරිපත් කරනවා. ඉතින් අපිට මේ ගොඩාක් දේවල් කතා කරන්න මේ පැය ඇතුළත අමාරු නිසා අපි වැදගත් වෙන දේවල් ටිකක් විතරක් සලකලා බැලුවහම ඔන්න මෙහෙම සීලයට පස්සේ නිදිමැරීම, ආහාරවලට ගිජුකම අඩුකම අඩු කර ගැනීම, ඒ වගේම මෙහෙම තමන් තුළට ඇතුළට හැරිලා එන තමන්ගේ මගේ මම අද දවස ගත කරේ කොහොමද කියලා වගේ එන තමන්ගේ ගැන විපරම් කිරීමට වගේ දෙයක් සිද්ධ කරගන්න ඕන වගේ අදහසක් ඉදිරිපත් කළා. ඊළඟට තමයි මේ සිහිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සති සම්පජාන්‍ය එහෙම නැත්නම් මේම සති සම්පජානය ගැන මොන දේශනා කරන්නේ අන්න අර தත්වලට පස්සේ සීලයකට පස්සේ ඊට පස්සේ මෙහෙම තමන් තුල තියෙන අර අපි වැඩියෙන්ම ඇදෙන දේවල් නිදිමත, ආහාර, ඊළඟට සමහර කෙනෙක් ක්‍රීඩා වගේ දේවල්ට ඇදෙන්න පුළුවන්. දැන් කාලේ නම් ගත්ත ගොඩක් වෙලාවට Facebook, YouTube වගේ දේවල්ට ඇදෙනවා. ඔන්න ඔය වගේ අපි ගොඩාක් අල්ලගෙන බදාගෙන ඉන්න දේවල් තියෙනවනේ. ඒ කාලයට සාපේක්ෂව තමයි මේ බුදුරජාණන් වහන්සේ ආහාර සහ මේ නිදිමත කියන දෙක හයිලයිට් කරලා තියෙන්නේ. ඊට අමතරව අපි බැලුවොත් සීලයට අමතරව අපි බැලුවොත් දැන් කාලේ විදිහට සලකලා බැලුවාම මෙන්න මේ සමාජ මාධ්‍ය ජාල ඒවට ගොඩාක් දෙනෙක් ඇදිලා අහු වෙලා නැහැ තියෙන ඉන්ටර්නෙට් එහෙම නැත්නම් මේ කම්පියුටර් ගේම් වගේ දේවල් අඩුමාන කියන ෆෝන් එක කියන එක බලමු. ෆෝන් එක නැතුව දවසක් ජීවත් වෙනවා කියන්නේ මිනිස්සෙකුට නිකන් අතප්පයක් කැඩලා වගේනේ. දැන් කාලේ මිනිස්සෙක් භාවනා කරන්න එන්නේ නැති වෙන ලොකු හේතුවක් වෙන්න පුළුවන් මේ ෆෝන් එක දාලා යන්නේ වෙන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ ෆෝන් එක කියන එක දැන් මහා يعني අත්‍යවශ්‍ය දෙයක් වෙලානේ මිනිස්සෙකුට. ඔන්න ඔය වගේ අර සීලයක පිළිහිටනෝ වගේම අපි තදෙන් අල්ලගෙන ඉන්න සමහර දේවල් කීපයක් තියෙනවා. අන්න ඒ දේවල් ඊළඟ මට්ටමේදී අත්හරින්න ඕන. එතන ඒ අත්හැරියට පස්සේ ඔන්න ඊළඟට පුළුවන් කියලා තියෙනවා. මේව සතිය ගැන සීය ගැන හොඳට හිත යොමු කරන්න. එතකොට තුන්වෙනි අවස්ථාව විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි සීහිය කියන එක පෙන්වලා දෙන්නේ. ඊට ඉස්සෙල්ලා සීහියට උදව් වෙන දේවල් තමයි අර කලින් පෙන්වුවේ. සීලය කියන එක මෙහෙම නිදි මරන්න පුළුවන්කම ඒ වගේ දේවල් මේ සීහිය පිහිටුව ගැනීමට සීහියට උදව් වෙන දේවල්. දැන් අපිත් මේ සීහිය පිහිටුවීම සතිය ගැන කතා කරන පිරිසක්නේ. ඒතර මේ සතිය ගැන කතා කරන පිරිසක් විදිහට දැන් ගොඩාක් වෙලාට කමඨාන් වාර්තාවලදී කියවෙන්නේ මෙහෙම සිහිය පිහිටවා ගන්න ගියාම අර විදිහට හිත එළියට පනිනවා මෙහෙම වෙනවා. ඒ ගැන ගොඩාක් මේ චෝදනා වගේ විදිහට කතා වෙනවනේ මේ කරගන්න අමාරුයි කියලා. ඔන්න ඒ කරගන්න අමාරු වෙන්නේ මෙන්න මේ ඊට පහළ තියෙන මේ ස්ටෙප්ස් ටික හොඳට ස්ථාවර වෙච්ච නැති නිසා. ඒ පල්ලෙහා තියෙන ස්ටෙප්ස් ටික ස්ථාවර වෙන්න වෙන්න මේ ඊට උඩින් තියෙන මේ සතිය කියන එක ගොඩාක් ස්ථාවර වෙනවා. හැබැයි මේක දැන් මේ ඝනක මොග්ගල්ලාණට කියන පිළිවෙලට මේ අපි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපි බලමු අන්තිමට මේක අනිත් පැත්ත අපිට පොඩ්ඩක් කතා කරලා බලමු. ඒතර ඝනක මොග්ගල්ලාණට කියන විදිහට පහළ තියෙන ස්ටෙප්ස් ටික හොඳට ස්ථාවර වුණාට පස්සේ තමයි මෙහෙම සතිය කියන එක ඊළඟ මට්ටම හොඳටම ස්ථාවර වෙන්නේ. දැන් සතිය ස්ථාවර වුණාට පස්සේ අපි සතිය ගැන වැඩි කතා කරන්න යන්නේ. සතිය ගැන හැමෝම දන්න නිසා හොඳටම සතිය හොඳට ස්ථාවර වෙනකොට ඊට පස්සේ මේ සමාධිය කියන එක. මෙහෙම හොඳට පලක් බැඳගෙන උඩුකය ඍජු කරගෙන සමාධිය වඩන්න මෙන්න මේ සතියෙන් පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට බුදුරජාණන් වහන්සේ සමාධිය පෙන්ලා දෙනවා. මෙතන මේ සමාධිය කියන එක අත්‍යවශ්‍යමයි කියන එකකුත් නෙවෙයි මෙතනින් කියවෙන්නේ. ඊළඟට සමාධියත් එක්ක මෙහෙම පංච නීවරණ ගැලවිලා යන හැටි. ඊට පස්සේ මෙහෙම හිතේ තියෙන උපක්ලේශ ගැලවිලා ඊළඟට ප්‍රධාන ක්ලේශ ගැලවිලා මොහොම ටික ටික පිළිවෙලට ගිහිල්ලා අවසානයේ නිවනෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිවෙලක් දේශනා කරන්න. එතන මෙහෙම ගණක මොග්ගල්ලාන මෙහෙම පිළිවෙලක් ඇතුව මෙන්න මේ විදිහට තර්කානුකූලව කතා කරන කෙනාට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ කරගෙන යන ප්‍රතිපදාවත් ඉතාම කෙටියෙන් දේශනා කරන මෙන්න මෙහෙම මේක කරාට පස්සේ මෙහෙම වෙන්න ඕන මේක කරාට පස්සේ මෙහෙම වෙන්න ඕන ඒකෙන් පස්සේ මෙහෙම වෙනවා කියලා ඔන්න පිළිවෙලක් දේශනා කරනවා. ඉතින් මේක අපි වගේ මෙහෙම පැයක ධර්ම දේශනාවකින් මෙහෙම පැයකුත් නේද විනාඩි 45ක් විතර තිස්සේදීනේ මෙහෙම දේශනා කරේ. ඉතින් මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් දෙයක් නේ. අපි ඉතින් කෙටියෙන් සරලව මතක් කරා. ඔන්න විදිහට පිළිවෙලක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිත් මේක සිද්ධ කරන මෙහෙම සතියට සාපේක්ෂව බැලුවාම සතිය කියන එකටත් අන්න අර වගේ වටපිට කරුණු ගොඩාක් උදව් වෙනවා. ඒ කරුණු නිසා තමයි අපිට සතිය මෙහෙම පිහිටුවා ගන්න ගොඩාක් උදව් වෙන්නේ. එතකොට නිකම්ම එකපාරට මුකුත්ම නැතුව සතිය පිහිටුවා ගන්නවා කියලා එකපාරට පටන් ගත්තාම අර වටපිට කරුණු දේවල් වලින් අපිට බාධා සිද්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මේ ගණක මොග්ගල්ලාන කියපු ධර්මයට අමතර අපි ඊට අමතර කාරණාවක් විදිහට සලකලා බැලුවොත් දැන් මේක කියන විදිහට කෙනෙකුට කිව්වහම එහෙනම් සතිමත් වෙන්න බෑ අපිට මේ දේවල් නැහැ සීලයක් නැහැ මට. එහෙම නැත්නම් මේ නිදි මරන්න බෑ හොඳට මේ හොඳට කාලා බීලා ඉන්න ඕන කියලා ඔන්න කෙනෙක් කිව්වොත් ඊළඟ සතිය පටන් ගන්න බැරි වෙනවනේ. ඔන්න ඒකට තමයි ඊළඟ උත්තරේ අපි විදිහට සලකන්නේ මෙහෙම ගණක මොග්ගල්ලාන්ට කියපු එක නේද. ඒක ඊට අමතර කාරණාවක් විදිහට අපි සලකලා බැලුවොත් ගැන දැන් කෙනෙක් අර ඔක්කොම සීලයක් ගැනවත් වෙන මොකක්වත්ම නැතුව එකපාරට මැදින් පැනලා මුලින්ම සතිය පිහිටවන්න උදව් පටන් ගන්නවා. ඒ කියන්නේ එහෙම බැරි කමක් නැහැනේ. මැදින් පැනලා ඒ අර පළවෙනි ස්ටෙප්ස් ටික ඔක්කොම අතහැරලා එකපාරට මැදින් සතියටම එනවා. හැබැයි සතියට ආවට පස්සේ සතිය ටිකක් හරි පිහිටවා ගන්නකොට ඔන්න Tamanටම තේරෙනවා මෙන්න මේ මීට යට තියෙන සීලය මෙන්න මේ තැන මගේ පොඩි සිදුරක් තියෙනවා. මෙන්න මේ තැන මෙතන අඩුපාඩුවක් තියෙනවා. මම මෙන්න මේ විදිහට මගේ හිතේ නිදිමතට ටිකක් නිදිමත ගතිය මගේ වැඩි. නැත්තම් කෑමට මගේ කෑදරකම වැඩි කියලා ඔන්න අර මැදින් පැන්නට පස්සේ මුල ස්ටෙප්ස් ටික ඔක්කොම අමතක කරලා මැදට ආවට පස්සේ මෙන්න මේ සතිය කියන එකද ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඒකයි මැදින් පටන් ගත්තොත් මැද ඉන්න කෙනාට යට තියෙන අඩුපාඩුකම්නුත් පේන්න ගන්නවා. දැන් සමාධිය වගේ තැනකින් පටන් ගත්තාම මේ දේවල් පේන්නේ නැහැ. අන්න ඒක තමයි මේ සීය කියන එක මැදින් තිබුණට මේ ඝනක මොග්ගල්ලානට පෙන්වන විදිහට මැද තැනක සීය තිබුණට මෙන්න මෙතන ආරම්භ කරන්න විදිහට අපිට පටන් ගන්න පුළුවන්. හැබැයි ආරම්භ කරවු පළියටම සතියෙන් ආරම්භ කරවු පළියටම එතනම සීලය ඕනේ නැහැ සතියට කියලා ආරම්භ කරන්න ඕනේ නැහැ. ඕනේ නැහැම කියලා හිටියොත් එතනින් ඉස්සරහට යන්න බෑ. අන්න ඒක තමයි ඊළඟම වැදගත්ම පොයින්ට් එක වෙන්නේ. සතිය කියන ත මැද තැනින් පටන් ගන්න පුළුවන්. අර කියන පිළිවෙලටම එන්න ඕනෙත් නැහැ. මැද තැනින් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මැදින් පටන් ගත්තට එතනම හිර වෙලා සීලය ඕනෙම නැහැ නිදි මරන්න පුළුවන්කම ඕනෙම නැහැ. මේ කෑමට හොඳටම කෑදරකමෙන් සිහියෙන් කෑදරකම තියාගෙන මේ තියාගත්තට කමක් නැහැම කියලා හිටියොත් එතනින් ඉස්සරහට යන්නේ හැමදාම සතියම තියෙන එකම තැන අර කැරකි කැරකි ඉඳීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඒක තමයි ප්‍රධානම දේ. දැන් මේ සතිය වඩන පිරිසක් නෙමෙයි බණහන්නේ. දැන් සතිය වඩන පිරිස වල සමහර අයගේ ඔන්න ඔය අදහස ගොඩාක් වෙලාවට තියෙනවා. ඒ කියන්නේ මේ ඝනක මොග්ගල්ලානට කියපු එකේ අනිත් පැත්ත මේ කියවෙන්නේ. මැදින් පටන් ගන්න පුළුවන්. පටන්ගෙන අර ඊට යට තියෙන අපේ අඩුපාඩු සිදුරු තියෙන තැන් අපිට සතියෙන් උදව් වෙනවා මේක වහා ගන්න. එතකොට අපි කරන්න ඕනේ අර මැදින් පටන්ගෙන අර පල්ලෙහා තියෙන සිදුරු පුළුවන් තරම් වහලා ඒක හොඳට ස්ටේබල් කරගන්න එක. පහළ තියෙන මට්ටම ස්ටේබල් කරගන්න හොඳම ස්ථානයක් තමයි මේ සිහිය කියන්නේ. මගේ යතේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා වෙන කෙනෙක් කියන්න ඕනේ නැහැ. මටමයි තේරෙන්නේ. මගේ මෙන්න මෙහෙම දුර්වලකමක් තියෙනවා. එදා තිබුණාට වඩා මීට වඩා වෙනස් විදිය දුර්වලකමක් තමයි දැන් තියෙන්නේ. ඊයට සාපේක්ෂව මගේ ස්වභාවය මටම තේරෙනවා. අනිත් සිල්පදවලට සාපේක්ෂව මෙන්න මේ සිල්පදයේ දුර්වලකමක් තියෙනවා. නැත්නම් මෙන්න මේ පුරුද්දේ මගේ වෙනසක් තියෙනවා. අනිත් ඒවට සාපේක්ෂව ඔන්න මගේ ගැන මටම එක එක ආකාරයෙන් එක එක කෝණවලින් තේරුම් ගන්න මේ සතිය කියන එක උදව් වෙනවා. ඒතර මෙහෙම මැදින් පටන් ගත්තට පුළුවන්. පටන් ගන්න කිසියම් ප්‍රශ්නයක් නෑ සතියෙන් පටන් ගන්න. ඕනම කෙනෙකුට ඕනම මිනිමරුවෙකුට සතියෙන් පටන් ගන්න පුළුවන්. ඕනම අපරාධකාරයෙකුට සතියෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒ සතියෙන් පටන් ගත්තට පස්සේ තමන්ටම තේරුම් යනවා මේ තමන්ගේ තියෙන දුර්වලකම්. ඒක හරියට සතිය වඩන ඕන. එහෙම නැතුව නිකම් බොරුවට සතිය වඩනවා කියලා නිකම්ම මේ සක්මනේ පරියන්කේ විතරක් නිකම්ම ඒක දිහා බලන් ඉදීමක් නෙවෙයි මේ කියන්නේ. තමන්ට හිතට එකඟව තමන් තුළ තමන්ගේ දිහා ඇතුළ දිහා බලනෝ නම් අන්න ඒ කෙනාට තමන්ගේ දුර්වලකම් තමයි පේන්නේ. අනිත් අයගේ දුර්වලකම් නෙවෙයි. මෙච්චර කාලයක් අපි බැලුවේ ලෝකයේ තියෙන අඩුපාඩු, ලෝකයේ තියෙන දුර්වලකම්. ඒ වෙනුවට තමන්ගේ දිහා අවංකවම බලන කෙනාට මේ තමන්ගේ තියෙන අඩුපාඩු හිල් තමන්ට පේන්න ගන්නවා. ඉතින් පේන්න ගත්තට පස්සේ වෙන්නේ මොකක්ද? අන්න ඒ දේවල් තමන්ටම වහගන්න පුළුවන්. ඒ තමන්ටම මේ හිල් වහගන්නත් පුළුවන් ඕන නම් තව කෙනෙකුට පුළුවන් මේ සතිය කපට විදියට තෝරගෙන තමන්ගේ හිල් වහගත්තා වගේ ලෝකයට පෙන්වන්න. ඉතින් එහෙම පිරිසුත් ගොඩාක් වෙලාවට ඉන්නවා. හොඳට සතිමත් වෙලා තමන්ගේ දුර්වලකම අඳුරගන්නෝ ඒ වගේම සතිය භාවිතා කරන ඒ දුර්වලකම වහගන්න. ඒ වගේ කපට විදිහට සතිය භාවිතා කරන්නත් පුළුවන්. ඒ අර මේ තමන්ගේ පිරිසිදු වීම, තමන්ගේ පාරිශුද්ධියට සතිය උදව් කරගන්න ඕන නම් තමන්ගේම දුර්වලකම තමන්ටම පේනවා. ඒක දුර්වලකම ලෝකයටත් එලි කරලා පෙන්වන්නත් පුළුවන්. ඒතර ලෝකෙට එලි කරන්න තමන්ගේ දුර්වලකම නැති කරගන්න එකත් මේ තව උනන්දුවක් සිද්ධ වෙනවනේ. එහෙම නැතු අනිත් පැත්තට ගොඩාක් අය ඉන්නවා සතියෙන් තමන්ගේ දුර්වලකම අඳුරගෙන සතියෙන් මේක ලස්සනට වහගන්නවා. ඒකත් එක දක්ෂතාවයක් තමයි. ඒකෙන් ගන්නේ මොකක්ද? තමන්ගේ අර කුණුගොඩ හොඳට වහගෙන ලස්සනට තියාගෙන ඉන්න එකට ඉන්න සතිය උදව් කර ගැනීම. ඉතින් මේ විදිහට සතියෙන් ආරම්භ කරගන්න පුළුවන්. දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණක මොග්ගල්ලාණට පිළිවෙලක් දේශනා කරා. පිළිවෙලේ මැදින් පණින විදිය තමයි අපි මේ සතිමත් වෙන පිරිසක් විදියට මෙහෙම මේක ප්‍රයෝජනවත් කරගන්න පුළුවන් විදියට තමයි පෙන්වලා දෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේ විදියට දේශනා කරාට පස්සේ ගණක මොග්ගල්ලාණත් මේකත් හොඳට පිළි අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඊටත් වඩා නිකන් අමුතු ප්‍රශ්නයක් අහනවා. ඉතින් අපි බලමු මේ වෙලාව තියෙන විදියට මේ ප්‍රශ්නෙත් මොකක් අපිට ගැළපෙන විදියට බැලුවොත් බුදුරජාණන් වහන්සේගෙන් ගණක මොග්ගල්ලාණ අහනවා. ඉතින් මෙච්චර හොඳට මෙහෙම පිළිවෙලක් දේශනා කරනවා නම් මෙහෙම හරියට මෙන්න මේකට පස්සේ මෙහෙම වෙනවා කියලා හරියටම බුද්ධජනන අසර කැට තියලා පෙන්නනවනේ. මෙන්න මේකයි මෙහෙමයි මේකෙන් මේකට වෙනවා මෙහෙමයි කියලා හරියටම පෙන්නලා දෙනවනේ. මෙන්න කොහොමද කියලා තර්කානුකූලව. ඉතින් මෙච්චර හොඳට මෙහෙම පිළිවෙලක් තියනවා නම් එහෙනම් මේ ලෝකයේ මෙහෙම බණ අහන අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඕන තරම් ඉන්නෝ. ඒ හැමෝ මේ විදිහට මේ පිළිවෙලටම මේ මෙච්චර ලස්සනට තියෙන පිළිවෙලේ අනුගමනය කළා. ඒ හැමෝ මේ සංසාරයෙන් එතර වෙන්නේ නැහනේ. තනතර බුදුරජාණන් වහන්සේට මේ දෙන චෝදනාවක් වගේ තමයි. ගණක මොග්ගල්ලාන මෙහෙම මේ මේ මෙච්චර ලස්සනට පාරක් තියෙනවා නම් ඇයි මේ මිනිස්සු ඔක්කොම මේ පාරේ යන්නේ නැත්තේ? ඒතර බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ගණක මොග්ගල්ලාන අහන්නේ ওই පාරේ මොන හරි අඩුපාඩු තියෙනවා නේද කියන එක නේද මේ අනිත් පැත්තෙන් අහන්නේ. එයාට කොච්චර අර මෙහෙම ලස්සනට පාරක් තියෙනවා කිව්වහම ඒ පාරේ අඩුපාඩු තියෙනවා මේ පාර හරියටම අවසාන කෙලවරට යන්නේ නැහැ නේද කියන වගේ එහෙම හරියටම තියෙනවනම් අවසානෙට යන්න එපා. දැන් අපි ගත්තාම හයිවේ එකෙන් කඩු වෙලෙන් නැග්ගට පස්සේ අපි හරියටම ගාල්ල එක්සිට් එකෙන් එළියට යනවනම් ඉතින් වෙන තැන් වලට යන්න නැතුව යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කතාවක් තමයි මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ මෙහෙම හරියටම නිවැරදි පාරක් තියෙනවනම් ඇයි හැමෝම මෙහෙම රහත් වෙන්නේ නැත්තේ කියලා ගණක මොග්ගල්ලාගෙන ගණක මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නනවා. ගණක මොග්ගල්ලාණගෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙහෙම දුර ගමනක් යන්න කොහෙද අහනවනම් මෙතෙන්ට යන්නේ කොහොමද කියලා ඇහුවොත් දැන් ගණක මොග්ගල්ලාන ඒ කෙනාට හරියටම දැන් උදාහරණ විදිහට රජගහනුවරට යන්නේ කොහොමද කියලා කෙනෙක් අහනවා ගණක මොග්ගල්ලාණගෙන්. ඉතින් මොග්ගල්ලාන හරියට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් හැරිලා මෙතනින් දකුණට හැරෙන්න ඊට පස්සේ මෙන්න මෙච්චර දුරක් ගියාට පස්සේ මෙතනින් වමට හැරෙන්න එතකොට මෙහෙම ගියාට පස්සේ මෙන්න මේ වගේ තැන් හම්බුවේ ඒකත් පහු කරලා මෙහෙම මෙහෙම යන්න කියලා හරියටම රජගහන වලට යන විදිය හරියටම කියනවා මේ කෙනාට. මෙහෙම කිව්වොත් මෙහෙම අපි කියමු 100 දෙනෙක් ඇහුවා කියලා පාර. 100 දෙනෙක් පාර ඇහුවාම ඒ පාර 100 දෙනාටම හරියටම පාර කියනවා. හැබැයි මේ 100 දෙනාම රජගහනුවරටම යනවාද? සමහරු අතරමඟ අතරමං වෙනවාද කියලා ගණක මොග්ගල්ලාණන්ගේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේගෙනත් මෙහෙම ප්‍රශ්න අහලා කවදාකවත් කෙලවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ගණක මොග්ගල්ලාණත් මේ අතීත සංසාරෙ මෙහෙම පරිම් පුරාගෙන ආපු කෙනෙක් වෙන්නේ නැති මෙහෙම ප්‍රශ්න අහන්නත්. එතකොට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවාම බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා. ඉතින් ගණක මොග්ගල්ලාණටත් කියන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තනේ 100 දෙනෙක්ට පාර කිව්වට මේ 100 දෙනාම රජගහනුවරට යන්නේ නැහැ. සමහරු වෙන කැලෑපාරවල යනවා. ඉතින් මෙහෙම මේ කියපු ගමන් ඉතින් ගණක මොග්ගල්ලාන්ට ආයෙත් කට උත්තර නැති වුණා ඉතින්. මොකද්ද මේ අහව ප්‍රශ්නෙට ආයෙත් පැත්තට බුදුරජාණන් වහන්සේ ඊට වඩා දරුණු ප්‍රශ්නයක් ඇහුවානේ. අන්න ඒ වගේම තමයි මොග්ගල්ලාන මේ විදිහට මෙහෙම කවුරුත් පාර තියෙනවා හරියටම. පාර තිබුණ පළියටම හැමෝම මේ පාරේ යන්නේ නැහැ. මෙහෙම තර්කානුකූලව මෙන්න මේ පිළිවෙලට යන විදියක් දේශනා කළා තියෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම සාරාංශ කල්පලක්ෂ පෙරම් පෙරුවේ මෙන්න මේ විදිහට හරියටම නිවැරදි මාර්ගයක් තම තමන්ට ගැළපෙන විදිය මාර්ගයක් මේ හැමෝටම දේශනා කිරීම සඳහා. දැන් බුදුරජාණන් වහන්සේට විතරක් තනියම මේ ගමන කෙලවර කරගන්න උවමනාව තිබුණා නම් මේ විදිහට සාරාංශ පෙරම් පුරන්න උවමනාවක් නැහැනේ. දීපංකර බෝධි මූලයේදීම මේ රහත් වෙන්න තිබුණා. ඉතින් ඒ වෙනුවට ඒ ඔක්කොම අතහැරලා දාලා මේ අපි හැමෝටම මේක දේශනා කිරීම සඳහානේ මේ පාරවල් පෙන්වීම සඳහා නිවැරදි පාර පෙන්වීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම අප්‍රමාණ කැපකිරීමක් අප්‍රමාණ කාලයක් දුක් විඳින්නේ. ඒතර මේ දුක් විඳපු එකෙන් දුක් විඳලා අපිට මෙහෙම පාර පෙන්වලා දීලා තියෙනවා. එක පාරක් නෙවෙයි දැන් මේ ගණක මොග්ගල්ලාන්ට කියලා දුන්නේ. එයාට සාපේක්ෂව මෙන්න මෙහෙම සීලය කියන තැනින් පටන්ගෙන එයාට සාපේක්ෂව යන්න පුළුවන් එක පාරක්. මෙන්න මෙහෙම ගියොත් මෙන්න මෙතනින්ට යනවා. මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතෙන්ට ඒක පහු කරාම මෙහෙම එකක් තියෙනවා කියලා අර තර්කානුකූල එක පිළිවෙලක් දේශනා කරේ. දැන් මේ ප්‍රශ්නෙම ගණක මොග්ගල්ලාන් නැතුව වෙන කෙනෙක් ඇහුවනම් එයාට කියන්නේ සමහරට සීලයෙන් නැතුව වෙන තැනකින් පටන් ගන්න වෙනවා. මොකද එයා ඉන්න තැනට සාපේක්ෂව. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙකුට සිරිපාද යන්න ඕන නම් කොළඹ ඉන්න කෙනෙකුට කියන්නේ කොළඹ ඉඳලා මෙහෙම ඇටන් වලට ගිහිල්ලා එහෙම නල්ලතලෙන් එහෙම යන්න කියලා. රත්නපුරේ ඉන්න කෙනෙකුට ඇහුවොත් එයාට කියන්න පුළුවන් මේ රත්නපුරෙන් පලාබද්දලට ගිහිල්ලා ඒ පැත්තෙන් ඒ පාරෙන් සිරිපාද යන්න කියලා. එතකොට ඒ තමන් ඉන්න තැනට සාපේක්ෂව තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණක මොග්ගල්ලානට මේ යන පාර දේශනා කරේ. එතකොට ඒ දේශනා කරපු පාරවල් එක එක්කෙනාට සාපේක්ෂව එක එක පාරවල් තියෙනවා තමන් ඉන්න තැනට අනුව. ඒ වගේම තමන් සංසාරයේ පුරුදු කරපු දේවල්ට අනුව ඒක වැඩියෙන් ලේසි පාර කේකෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිත් මෙහෙම බණ අහන පිරිසක් විදියට බැලුවහම අපිත් සංසාරයේ එක එක පාරවල් පුරුදු කරලා ඇති. ඒ අතරේ මේ තමන්ට ගැළපෙන පාර තමන්ට හරියට මෙන්න මේ බණ කිව්වහම මේක හොඳට ක්ලික් වෙන්න පුළුවන්. සමහර එක වචනයක් දෙකක් කෙනෙකුට හොඳටම හිතට කාවා දෙන්න පුළුවන් අර අවුරුදු ගාණක් තිස්සේ අහපු බණ වලට වඩා එක වචනයක් දෙකක් හොඳට ක්ලික් වෙනවා. ඒක එක එකනට දැනිලා ඇති මෙහෙම තමන්ට සාපේක්ෂව හොඳට දැනිලා ඇති. ඒතර අපිටත් තියෙන්නේ අන්නේ ක්ලික් වෙච්ච දෙයක් තියෙනවා. ඒක හරහා ගිහිල්ලා අන්නේ ඒක ගැන තව තවත් වැඩියෙන් අවධානය යොමු කරලා බලුවනම් අන්නේ ඒ හරහා අපේ ගමන කෙලවර කරගන්න පුළුවන්. ඒතර සමහර කෙනෙකුට මේ අතරින් බැලුවහම සමහර කෙනෙකුට මේ අනිත්‍ය ගැන කියන දේශනාවක් ගත්තාම ඒක වැඩිපුර තේරෙන්න පුළුවන්. තව කෙනෙකුට දුක ගැන කියන දේශනාවක් වැඩිපුර තේරෙන්න පුළුවන්. තව කෙනෙකුට අනාත්මතාවයේ ශුන්‍යතාවය ගැන කිව්වහම ඒක තේරෙන්න පුළුවන්. එතකොට හැමෝම මේ අනිත්‍යතාවය හරහාම නිවන් දකින්න ඕන කියලාකුත් නැහැ. මට වැඩියෙන් තේරෙන්නේ අනිත්‍යතාවය කියලා අනිත්‍යත් අනිත්‍යතාවයම තේරුම් ගන්න ඕන මේකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා හරියන්නේත් නැහැ. ඒ වගේම දැන් මම සතිමත් වෙනවා කියලා හැමෝම සතිමත් වෙන්නම ඕනමයි මේකමයි පටන් ගන්න ඕන කියලා මෙතනමයි මුල අනිත් ඔක්කොම වැරදි සතිය නැත්තම් වෙන මොකක්වත්ම නැහැ කියලා කියලත් බෑ අපිට. සතිය කියන්නේ තවත් එක දෙයක්. හැබැයි සතිය අනිත්‍යවට වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙන මොකද අනිත්‍යවයි දුර්වලකම් වෙනෝ නම් අඩු වැඩි වීම වෙනෝ නම් සතිය තියෙන කෙනෙකුට අන්න ඒකත් අඳුර ගන්න පුළුවන්. ඒතර අනිත්‍යවට වඩා සතිය ටිකක් ඊට වඩා හොඳයි කියලා පටන් ගන්න පුළුවන් කියලා දේශනා කරන්න පුළුවන්. ඒකෙන් අනිත් ඒවායි අඩුපාඩුත් පෙන්වලා දෙනවා. හැබැයි මේකට අවංක වෙන්න ඕනේ. තමන් අවංක වෙලා තමන්ගේ පරිසුද්ධි පිරිසුදුභාවයට මේ සතිය පාවිච්චි කරනවා නම් ඇයි අනිත් ඒවායි තමන්ගේ අඩුපාඩු තමන්ටම පේන්න පුළුවන්. එහෙම නැතුව සතිය වැරදි විදිහට පාවිච්චි කර තමන්ගේ අඩුපාඩුකම් තමන්ට වහගන්න සතියෙම ලස්සනට කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ගොඩාක් කලාවට අපි සතිය කියන ගොඩාක් ඉස්සරහට අරගෙන හයිලයිට් කරනවා. හැබැයි මේකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා කාටවත් තර්ක කරන්න බෑ. දැන් මේ ගණක මොග්ගල්ලාන කියන එක්කෙනත් මෙහෙම ගණිතය හදාරන කෙනෙක් අර පිළිවෙලක් නේ අහුවේ. මෙන්න මේ විදිහට මෙහෙම මෙහෙම තර්කානුකූල වෙන්න ඕන. ඒ විදිහටම අපිටත් කියන්න පුළුවන් මේ අපි කියන සතිය විතරමයි ඕනේ, අනිත් මුකුත් සමාධිය ඕනෙම නැහැ. එහෙම නැත්නම් වෙන දේවල් මේක නැත්නම් මෙහෙමත් පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ. ඉදමේව සච්චම් මොග්ගමඤ්ඤං කියලා කවුරු හරි කියනෝ නම් ඒක 100ට 100ක්ම බැහැර කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි කියනෝ නම් මෙන්න මේකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා ඒක තමයි ලොකුම බොරුව. එහෙම දෙයක් නැහැ. ඒකට තමන්ට සාපේක්ෂව එක එක විදිහට දේවල් වෙන්න පුළුවන්. ඒ අතරින් සමහර දේවල් තියෙන්න පුළුවන් සතිය වගේ දේවල්. ඒක හරියට පාවිච්චි කරා නම් ඒකෙන් අනිත් අඩුපාඩුනත් ඉස්සෙල්ලා මතුවෙලා පේන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගණක මොග්ගල්ලාණන්ට පෙන්වලා දෙනවා. මෙහෙම හරියට නිවැරදි පාරක් තියෙනවා. පිළිවෙලට යන්න ඌමනා කෙනෙකුට නිවැරදි පාරක් තියෙනවා. හැබැයි හැමෝම මෙහෙම පාරක් තිබුණ පළියටම නිවැරදිව තමන්ටම මෙහෙම වැඩේ කරගන්න පුළුවන් වුණ පළියට හැමෝම මෙහෙම යන්නේ නැහැ. ඒ යන්නේ නැත්තේ මොකද? හැමෝම මේක හරියටම තේරුම් ගන්නෙත් නැහැ. එක එක්කෙනා එක එක මට්ටම් වලින් තේරුම් ගන්න. ඒ වගේම තේරුම් ගත්තත් එක එක්කෙනාගේ ශ්‍රද්ධාවත් වෙනස්. මෙන්න මෙතෙන්දි ශ්‍රද්ධාව කියන එකත් වැදගත් වෙනවා. දැන් මම කිව්වට මෙතන ඉඳලා සවැත්නුවර ඉඳලා රජගහනුවරට යන පාර මෙහෙම මෙන්න මෙහෙමයිම කියලා කිව්වට කෙනෙකුට මගදී සැක හිතෙන්න පුළුවන්. මේ මනුස්සයා බොරු කිව්වද කියලා හිතෙන් තේරෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර අතරමඟදී හම්බ වෙන බොරු අලවල් වලට වෙන දේවල්ට රැවටිලා කැලේ යන්නත් පුළුවන්. ඔන්න ඔය වගේම තමයි මේ ශ්‍රද්ධාව කියන එක නැති වුණොත් මේ මේකෙන් මේක කරාට හරියනවද, මෙහෙම කරොත් හොඳයිද, වෙන විදියකට කරොත් හොඳයිද කියලා ඔන්න වෙන පැතිවලට යන්නත් පුළුවන්. ඒ වගේ මේ අතරමඟදී හම්බ වෙන රජගහනුවලට යද්දි අතරමඟදී හම්බ වෙන බොරු අලවල් වලට අහු වෙන්නත් පුළුවන්. මේ අපිට මේ වගේ දේවල් කරගන්න ලැබෙන මේ සිහිය වඩනකොට ලැබෙන ලාභ සත්කාර සම්මාන සිලෝක වලට අහු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ සීලය මගේ කියලා ඒකට අහු වෙන්න පුළුවන්. සමාධියමත් වෙනවම සමාධිය මගේ කියලා මේකට අහු වෙන්න පුළුවන්. ඒතර සතිමත් වෙනකොට ලැබෙන මේ අතරමඟදී ලැබෙන ප්‍රතිලාභ තියෙනවනේ. දකින්න දේවල් මේ වර්ණ රටා දැක්කහම මේක එක එක ආලෝක දැක්කහම ඔන්න ඒක මගේ කියලා එහෙම නැත්නම් නොදැනෙන තැනකට ආවම නොදැනෙන තැනකට ආවම ඔන්න මේක ලොකු කරගෙන ඒක මගේ කියලා ඔන්න අතරමඟදී හම්බ වෙන බොරු අලවල් වලට වැටෙන්නත් පුළුවන්. ඔන්න ওই විදිහට හැමෝම රජගහනුවර ඉඳලා සවැත්නුවර ඉඳලා රජගහනුවරට යන පාර කියපු පළියට දැනගත්තු පළියටම හැමෝම සවැත් රජගහනුවරට යන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ සතියෙන් පටන්ගෙන අතරමඟදී මේ හම්බ වෙන තැන්වලින් කට්ටිය තැතේක් තැන්වලින් හැලෙන්නත් පුළුවන්. ඔන්න ওই විදිහම තමයි. ඉතින් අපිට සාපේක්ෂ බැලුවත් අපිත් මෙහෙම මේ භාවනා කරන ප්‍රතිපදාවක් වඩන පිරිසක් විදිහට මේ අතරමඟ තැනකින් පටන්ගෙන තියෙන සතිය කියන තැනින් ඒක තමන්ට සාපේක්ෂව සලකලා බලන්න ඊට පල්ලා තියෙන ස්ටෙප්ස් කොච්චර මෙහෙම සතිමත් වුණාට පස්සේ පහළ තියෙන දේවල් කොච්චර ශක්තිමත් වෙනවාද කියලා. එහෙම නැත්තම් ඊට වඩා උඩට යන්න ටිකක් අමාරු වෙනවා. ඒතර මේ තමන්ගේ සීලය ගැන, ඉන්ද්‍රිය සංවරය ගැන, ජීවත් වෙන හම්බ කරගන්න විදිය ගැන, අනිත් අයට තමන්ගේ අඩුපාඩුකම් හංගලා තමන්ගේ ගුණ උස්සලා පෙන්නලා උත්සාහ කරන තරම් අන්න ඒ වගේ දේවල් ගැනත් මෙට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒක සතියට එක පැත්තකින් උදව් වෙනවා. සතිය ඒකට ඒවට උදව් වෙනවා. තමන්ගේ දුර්වලකම් අඳුර ගන්න උදව් වෙනවා. තමන්ගේ දුර්වලකම් අඩු කරගන්න ඒක සතියට උදව් වෙනවා. මෙන්න මෙහෙම එකින් එක උදව් වෙවි, දෙපැත්තට උදව් වෙවි, ඉස්සරහට යෑමක් තියෙන්නේ. තර ගණක මොග්ගල්ලාන්ට එහෙම මෙහෙම පිළිවෙලකට එකට පස්සේ දෙක කියනා වගේම දෙකෙන් එකට උදව් වීමකුත් පිටිපස්සේ තියෙනවෙන් ඉස්සරහට උදව් වීම වගේම ඉස්සරහ තියෙනවෙන් පිටිපස්සට උදව් වීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මෙහෙම එක ප්‍රතිපදාවක් තිබුණාට ඒකෙන් ප්‍රතිපදාව පිටිපස්සටත් උදව් වී යන අර මැට්‍රික්ස් එක යන යෑමක් තමයි, ලීනියර් ක්‍රමයක් නැතුව මැට්‍රික්ස් එකක් විදිහට තමයි මේක යන යෑමක් තියෙන්නේ. ඒ විදිහට තම තමන්ගේ දුර්වලකම්, තම තමන්ගේ අඩුපාඩුකම් අඳුරගෙන තමන්ගේ තියෙන පිරිසිදුකමක් ඇති කර ගැනීම සඳහාම, ඒ වගේම මේ ප්‍රතිපදාව තමයි මේ දැනට කරගෙන යන එක ගැන සතුටෙන්, මේකෙන් ඉදිරියට යන්න පුළුවන් කියන හැකි සංඥාවකුත් ඇති කරගෙන අවසානයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. බොහොමද පින් ස්වාමීන් වහන්ස වෙනස්ම ආකාරයක ධර්ම දේශනාවක් අපු වෙනුවෙන් දේශනා කරා. මාත් වාගේ තැන පළවෙනි පාට දුක හැවේ ගණන් කාලෙගෙන ධර්ම දේශනාවක් කරන සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතක් හා ධර්ම දේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. අද දිනේ ධර්ම දේශනාවට පාදක වුණේ ගණක මොග්ගල්ලාන සූත්‍රය කියන ධර්ම දේශනාව. ඊට පාදක වෙච්ච අතීත කතාවක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මේ ගණක මොග්ගල්ලාන කියන එම වෘත්තිකයා බුදුන් වහන්සේ කරා පැමිණ යම් ප්‍රශ්නයක් විදිහට අසන ඒ සංවාදය තමයි ධර්ම දේශනාවට පාදක වුණේ. හැම මේ ගණක මොග්ගල්ලාන අහන ප්‍රශ්නයට වටා පිටාවක් ලෙස කියන්නේ මේ හැම දෙයකම අනුපූරක වශයෙන් කරන දේවල් තියෙනවා. ගණක මොග්ගල්ලානත් එහෙමයි, එයත් ගණිතේ කියලා පැමිණිය කෙනෙක්. ඉතින් එයත් අහනවා මේ බුද්ධ ශාසනයේත් මෙහෙම දෙයක් තියෙනවද කියලා. ඉතින් එහෙම අහුවට පස්සේ බුදුන් වහන්සේ කියනවා ඔව් අපිටත් එහෙම අනුපූරක ප්‍රතිපදාවක් තියෙනවා. ඒට මූලික වෙන කාරණා ටික ස්වාමීන් වහන්සේ සඳහන් කරා. බුදුන් වහන්සේ එහි ධර්ම දේශනාවේ සඳහන් කළ ආකාරයට හැම වෘත්තිකයකටම එහෙම අනුපූරකයක් තියෙනවා වගේම අපේ බුද්ධ ශාසනයේත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඊට අදාළ කාරණා වශයෙන් මේ සීල විදිහට සඳහන් කරනවා. මොකද්ද මේ සීලය කියන එක? ස්වාමීන් වහන්සේ කරා පන්සලට ගිහිල්ලා සීල් දියඳගෙන ගන්න එහෙම සීලයක් නෙවෙයි, ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මෙතනදී සඳහන් කරේ මේ තමන්ගේ ප්‍රතිපදාවට වෙන කායික වාචික වශයෙන් ඒ සංවර කරගන්න ඒ සීලය. එය පසු ඇති වෙන සද්ධාවකට සමාධියකට හේතු වෙනවා. ඉන්පස්සේ මේ චිත්ත විසුද්ධියක් නිසා තමන්ට ඉන්ද්‍රිය සංවර කර ගැනීමක් ඇති වෙනවා. මේ ආකාරයට ඇතිවන මේ සීල සද්ධා නිසා සතියක් වැඩීමට හැකියාවක් ලැබෙනවා. මේ සතිය තුළින් මේ සුළු සුළු අඩුපාඩු තමන් තුළ තිබෙන දේවල් දකින්න තවත් දොරටුවක් විවෘත වෙනවා. ඒ මොනවද මේ සුළු සුළු අඩුපාඩු කියන කාරණා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මේ තමන් මාර්ගයේ යනකොට ඒ සඳහා බාධක විදිහට නැත්නම් බොරු වලවල් විදිහට තියෙන දේවල්, ආහාර නිදිමත මේ වගේ කාරණා සඳහන් කරලා ඒ පිළිබඳ තමන්ට අවබෝධයක් එනවා කොහොමද මේවා බැලන්ස් කරගන්නේ කියලා. ඉතින් මේ තුලින් ඇතිවන සමාධිය පංච නීවරණ ධර්ම යටපත් වෙලා අවසානයේදී නිර්වාණ පිණිසම හේතු වෙනවා. ඉතින් සියලු දෙනාටම මේ ධර්ම දේශනාව නැවතත් YouTube channel එකේ, නිසරණ වාණේ වෙබ්සයිට් එකේ, ඒ වගේ MixLR තුලින් සමන් දෙන්න පුළුවන්. සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මොකද අපිත් මේ සතියක් වඩනවා. ඉතින් තමුන්ටම තේරෙන තමුන්ට ගැටලුවක් තියෙනවා නම් තමුත් මේ ආකාරයටම මේ ලීනියර් තින්කින් වගේ එහෙම දෙයක් තියෙනවා නම් මේ ධර්ම දේශනාව ඉතා වැදගත් වෙයි. තමුන්ගේ පුහුණුවටත් මේ ධර්ම දේශනාව උපකාර වෙයි කියලා හිතනවා. ඒ නිසා නැවත නැවතත් මේ ධර්ම දේශනාව සමන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට තිබෙන්නේ මෙහෙම සතියක් පුරුදු කරන කෙනෙකුට කොහොමද මේක පටන් ගන්න කියලා ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් සකස් කරන දාත් පත්‍රිකාවක් තිබෙනවා. එම අත් පත්‍රිකාව මම සියලු දෙනා සමග ෂෙයා කරගන්නම්. මෙහි මූලික වශයෙන් වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා අදහසක් පැහැදිලි අදහසක් ඇති කරගන්න මොකද්ද තමුන් කරන්න යන්නේ මොනවද අවශ්‍යතාව වෙන්නේ කියලා ඉවරලා එහිදී සතිමත් ඇවිදීම කරන්නේ කොහොමද සතිමත් හිඳ ගැනීම කරන්නේ කොහොමද කියන කාරණා මනාව උදාහරණත් එක්කම මේ වීඩියෝ පටි දෙකේ සඳහන් කරලා තිබෙනවා. වීඩියෝ පටි දෙක නරඹුවට විතරක් මදි, වඩා වැදගත් වෙන්නේ සුළුෙන් හෝ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලෙකින් මෙම පුහුණුව පටන් ගන්න පුළුවන්. එය ආරම්භයේදී ඉතා ප්‍රයෝජනවත් වෙයි. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යාමට පෙර සුළු කාලයක් සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම කරන්න පුළුවන්. මෙහෙම විනාඩි 5ක් පමණ කාලයක් තමුන්ගේ පුහුණුව පටන් අරගෙන විනාඩි 10ක් 15ක් ආකාරයෙන් දික් කරන්න පුළුවන්. එහෙම කරලා සතියක් පමණ තමුන්ගේ පුහුණුව සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් වාර්තා වශයෙන් ලියලා අප වෙත ලැබුණු විට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා වැඩිදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. මේ අත්දැකීම් ලියන්නේ කොහොමද? මූලිකවම පැහැදිලිව සඳහන් කරන මේ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීමද, තමන්ගේ මූලික අරමුණ සතිමත් අරමුණ මොකද්ද? උදාහරණයක් ලෙස සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමද, නැත්නම් ශරීරයේ කොතනටද තමන් අවධානය යොමු කරේ කියන කාරණාව සඳහන් කරලා එම මූලික අරමුණේ කොච්චර ප්‍රමාණයක් ඉන්න පුළුවන්, කොච්චර කාලයක් පමණ තමන්ට දැනෙන පරිදි ඉන්න පුළුවන් වුණාද, උදාහරණයක් ලෙස පිම්බීම හැකිලීම් කීපයක් තමන්ට සතියෙන් දැනුණාද, හුස්ම රැලි කීපයක් සතියෙන් ගන්න පුළුවන් වුණාද, මේ කාරණා සඳහන් කරලා එහෙම නොදැනි යන වෙලාවක් සිත පිට ගිය වෙලාවක් දැනෙනවා නම් එම දැනගත්තේ කොහොමද, නැවතත් තමන්ගේ මූලික අරමුණට ආවේ කොහොමද කියන කාරණාත් ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පායට ස්පර්ශය දැනෙච්ච විදිහ, පාදයෙන් පාදයට බර මාරුවෙච්ච විදිහ, බාහිරේ බාධක ආපු දේවල්, මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. තවදුරටත් එදිරිදා ජීවිතයේදී තමුන් කොහොමද සතිය ප්‍රයෝජනවත් වුණේ, තමුන්ට කොහොමද සතිය ප්‍රයෝජනවත් වුණේ, රැකියාවේදී ඉතින් ගෙදර වැඩ කටයුතු කරනකොට සතිය කොහොමද ප්‍රයෝජනවත් වුණේ කියලා කාරණා ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. එම වාර්තාව එවන්න Google Form එක සහ email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතාමත් වැදගත් වෙන්නේ නොකඩවා කරගෙන යන පුහුණුවයි. ඒ තුලින් තමයි එහි දියුණුවක් තමුන්ට දකින්න ලැබෙන්නේ. ඉතින් වීරයෙන් යුතුව තමන්ගේ මෙම පුහුණුව ඉදිරියට කරගෙන යන්න නවකීන් වැඩසටහනට සම්බන්ධ කරන්න හැකි තරම්, මොකද මේ වැනි වැඩසටහනක් සජීවීව විකාශනය කරනකොට ඉතා අපහසුයි ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්න. ඊළඟට අපේ ඕගනයිසර්ස්ලා වොලන්ටියර් එන කට්ටිය හැම දෙනාගේම බලවත් උත්සාහයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එක හැකි පමණ ඒ සතිය කියන ඒ වචනය සියලු දෙනා සමග බෙදා හදා ගන්න, තමනුත් උදව් උපකාර කරන්න. එය තමන්ගේ පුහුණුවටත් මනා ලෙස මනාපිටුවාලක් වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් 7:00 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වා, නිව්සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වා පැවැත්වෙනවා. වැඩසටහනේ Zoom link එක රසී මංකේ සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම දත්ත අපි ෂෙයා කරනවා සියලු දෙනා සමග. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. අද දිනේ අපිත් සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා ධම්මසරණ ස්වාමීන් වහන්සේ. වාසේවත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට අද වැඩසටහනට සම්බන්ධ වීම.
දරුවන් තරණයි අපි ඇහෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා ඔබ වහන්සේට. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද පත්මනන්ද තමයි ස්වාමීන් වහන්සේ වාර්තා ඉදිරිපත් කරන්නේ. මම පත්මනන්දට ආරාධනා කරනවා අද අපේ ලැබිලි තියෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
හොඳයි පත්මනන්ද, කාලකේ පටහන.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මට ටිකක් මේ හෙම්බිරිස්සාව ගතිය තියෙනවා.
ආ, එහෙම එකක් දැනෙන්නේ
නැහැ. එහෙමයි ස්වාමීන් වහන්ස.
වෙනදාට වැඩිය හොඳයි.
දැනට අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස. මේ වැඩසටහන කරගෙන යන තුරත් අතරතුර තවත් වාර්තා ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ පළවෙනි වාර්තාව මේ 12 වෙනි කමඨහන් වාර්තාව සක්මන් භාවනාව තෙරුවන් වැඳ කමාකොට දෙවියන්ට ඥාතීන්ට පින්දී භාවනාව ආරම්භ කළා. මම දැන් මෙතන ලෙස ශරීරය කෙරෙහි අරමුණු කොට පියවර කිහිපයක් ඇවිද ගියා. සිත ඉබේම වම දකුණ ලෙස හුවමාරු වෙමින් ගමන් කරන පාදවලට යොමු වුණා. තවත් පියවර කිහිපයක් ගිය පසු පාදවදින ආකාරය, ස්පර්ශය, ශරීරයේ බර, විලුඹේ සිට ඉදිරියට ඇඟිලි දක්වා හුවමාරු වන ආකාරය අද්දුටුවා. විනාඩි 5ක් පමණ ගිය පසු ඔසවනවා, තබනවා සහ බර ඉදිරියට හුවමාරු වන ආකාරය දුටුවා. වම්මැසේ කසන ස්වභාවයක් අත්විඳලා නැවත පියවර වෙත සිත යොමු වුණා. ටික වේලාවකින් පියවර කෙරෙහි නැවතත් සිත යොමු වී පැවති විට අනිත් ඇස කසන බවට වැටහුණා. ගමන නැවතී තිබුණා. බාහිර ශබ්ද ඇසුණා. කුරුල්ලන්ගේ නාද, වාහන ගමන් කරන ශබ්ද, කනින් ඇසෙන හයි පිච් රැහැයියන්ගේ වැනි නාදය ඇසුණා. සිත පාද කෙරෙහිම යොමු වී තිබුණා. විනාඩි 10කට පමණ පසු පාදවල උණුසුම් සහ කාපට් එකේ සීතලට අවධානය යොමු වුණා. මුල් දිනවලදී මෙන්ව ආයාසයක් නැතිව සිත පාදවල පවතින ආකාරයේ දුටුවා. පළමුව පියවර 40ක් පමණ පසු සිත පිට ගියේ. ඉන්පසු භාවනාව පුරාවට සිත පිට ගියේ කිහිපවරක් පමණයි. ඒ සෑම විටම සිත නැවත පාදවලට එන ආකාරයේ උපේක්ෂා සහගතව බලා සිටියා. කාලය විනාඩි 35යි. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට වාඩි වුණා. සිත තැන්පත් ගතියක් දැනුණා. තත්පර කිහිපයක් සිත උදරයේ පිම්බෙන හැකිලෙන ආකාරයට යොමු වුණා. මුලදී ගොරෝසු ලෙස හා යඹුරු ලෙස උදරය පිම්බෙන හැකිලෙන ආකාරයේ දැනුණා. ක්ෂණයෙන් ඉතාමත් සියුම් ලෙස පිම්බෙන හැකිලෙන ආකාරයට වෙනස් වී නොදැනී ගියා. මේ චක්‍ර කිහිපයක් ඉතා වේගෙන් වෙන ආකාරයේ දුටුවා. පසු සිත ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලයට යොමු වී පැවතියා. කහ වර්ණයක් හා ලා නිල් පාට වර්ණයක් අතර වරින් වර වෙනස් වුණා. බාහිර ශබ්ද ඇසුණා. සිත වරින් වර උදරයේ චලනයන්ට යොමු වුණා. පිම්බෙන විට සුළං ශරීරයට යන බවත්, එය ශරීරයේ වදින බවත් දැනුණා. සිත පිට ගියේ 5-6 වතාවක් පමණයි. එය නැවත එනු අත්දැක්කා. විනාඩි 50ක් පමණ ගිය පසු කම්මැලි ගතියක් ඇති බව දැනුණා. කාලය විනාඩි 59යි. එපමණයි ස්වාමීන් වහන්ස මේ වාර්තාව.
ඔව්, වාර්තා කිරීම සාර්ථකයි. ඒක අනිත් හැමෝටමත් ආදර්ශයක් තියෙනවා. භාවනාවක් කරනකොට, සතිය වඩනකොට ඒක වාර්තා කිරීම කියන එක ඉතාම වැදගත්. කරනවා වගේම වැදගත්. සිහිය එහෙම නැත්නම් තමන්ගේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට බුදුපියාණන් වහන්සේ පෙන්නලා තියෙන අනුග්‍රහ පහක්. ඒ පහේ එකක් තමයි මේක. පළවෙනි එක සීලය. සීල සමාදන් වෙලා රකින්න ඕනේ. ඒකත් සිහිය නැත්තම් කෙරෙන්නේ නැහැ හරියට. ඊළඟට අහගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා හරියට. භාවනා කිව්වට, සතිය වඩනවා කිව්වට තමන්ට ඕන දේවල් කළා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ කරන්න ඕනේ, ඒක අදහ ගන්න ඕනේ. ඒ කායන මාර්ගය අදහන් නැත්තම් මන භාවනා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවැනි එක සුතය හරියටම දැනගෙන සාකච්ඡා. ඊට පස්සේ කරන වැඩේ වාර්තා කිරීම. මේ විදිහට හරියටම දැනෙන දේම තමන් අත්විඳින දේම ඉදිරිපත් කරන්න ඕනේ. සමත අනුග්‍රහිතේ, විදර්ශනා අනුග්‍රහිතේ අපි පුහුණු වෙන අයට භාවනාවේ එදිනෙදා ජීවිතය ගත කරන විදිහට අපිට ගන්න පුළුවන් මේක සක්මන පරියන්කය කියලා. පරියන්කය සමතේට පරයි, සක්මන විදර්ශනාවට පරයි කියලා නිකන් කිව්වොත් සරලව අනේ විදිහට එදිනෙදා සිහිය පැවැත්වීම දිගටම කිරීම තමයි ඊළඟ අනුග්‍රහ දෙක. ඒත් ඔන්න අනුග්‍රහ පහෙන් ප්‍රධාන එකක් තමයි මේ සාකච්ඡා අනුග්‍රහය. ඒ සඳහා තමන්ට ලැබෙන හරියටම ලැබීම කියන්න ඕන අද්දකී. මේක හිතනේව නෙමෙයි, දැනෙන හරියටම දැනෙන දේ. ඒ නිසා මේ ආන්න ඒ අත්දැකීම ලිවීමෙන් මේක අනිත් අයට පෙන්නලා තියෙන කොහොමද ලියන විදිහ. සමහරට දැනෙච්ච දේම පටන් ගන්නකොට මේ විදිය. හැබැයි තව ටිකකින් තමයි මේ ටික දැනෙන්නේ. තවත් ටිකකට පස්සේ තමයි මේ දේවල් දැනෙන්නේ. මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ කන කැහුවා. කැහුවා පස්සේ ආපහු තක්මනට ආවා. මේ විදිහට අර මේ කාරණා ලියලා තියෙන පරියන්කෙත් හිත හිමේ ගියා. ආපහු පිම්බීමට ගත්තා. ඊළඟට යමුනා ඇස් වලට තියෙන ආලෝකයට හැබැයි ඒ අතර පිම්බීම හැකිලිම තිබුණා. ඒ කියන්නේ වර්තමානයේ ගත කරામි දේවල් වලට අහු වෙලා මුලා වෙලා යන්නේ නැහැ. දැන් ආලෝකයක් දැක්කම සාමාන්‍ය කෙනෙක් හරි සනීපයක් සැපයක් එකඟ බවක් තියෙනවා. මේ සුන්දරයි උස්ම ඇඟ බලනවට පිම්බීම හැකිලිම බලනවට වැඩි ආසයි. හැබැයි ඇදිලා යනවා. නමුත් එහෙම නැතුව පිම්බීම හැකිලිම නැවත අත්දකින්න මේක හරියටම වෙන ප්‍රත්‍යක්ෂයක් කියලා තේරුම්ගත්තා. නැත්තම් වෙන්නේ පටලැවිලා වෙන විකාරවලට මනස ගිහිල්ලා අර සතිය නැතුව භාවනාව යනවා. සතියක් නැහැ. ඒ නිසා ඒවා පූර්ව බුද්ධ සාසනේ වෙච්ච දේවල් නැත්තම් පූර්ව බුද්ධ සාසනේ කියන්නේ බුදු පියාණන්සේට කලින් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් තිබ්බ සීල සමාධි වලට වැටෙනවා. ඒ නිසා සමා සතිය සතිපට්ඨානය තමයි බුදු පියාණන් වහන්සේ අවබෝධ කළේ ධර්මයේ බුද්ධත්වයට පත් වෙච්ච කාරණේ. යන්නේ ඒක තමයි විදර්ශනාව ලෝට පහළ කරන්නේ දේශනා කරේ අලුත් දේ. ඒක නැති වුණොත් මොනවා කරක් කරන්නේ? ඒ නිසා ආන්න ඒ කාරණේ තමයි අපි එකතු කරගන්න මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් මේක ආදර්ශයක් තියෙනවා හැමෝන්ටම. ඒක අහගෙන ඉන්න වටිනවා. ඒක උරු කරගන්න වටිනවා. තමන්ගේ ආරකින් මේක හදාගන්න. මූල කර්මස්ථානේ මොකද්ද? ඒක මතුවෙන හැටි පටන් ගන්න. ඊට පස්සේ ඒක මෙනෙහි කළ ආකාරය. ආසාර ප්‍රසවාස වම දකුණ වශයෙන් හරියටම මෙනෙහි කළ විදිහ. ඒක ඊට පස්සේ වටහා ගත්තා. කර්මිනී කරාට වැඩක් නැහැ. ඒක තව ක්‍රමයකින් තමයි දැනෙන්නේ. වම දකුණ කියලා හිතෙන් කිව්වට මෙනෙහි කළාට ඒක වමට දැනෙන විදිහක් තියෙනවා. දකුණට දැනෙන විදිහක් තියෙනවා. ඊළඟට ආශ්වාසය කිව්වට ප්‍රශ්වාසය කොට ඒක දැනෙන විදිහ. ගන්න ඒක. ඊට පස්සේ මේ දැනි එක දිගට වාර කීයක් හරියටම පුළුවන් වුණාද? ඒකත් මේ වார்த்தාවේ තියෙනවා. පියවර 40ක් පුළුවන්. පිම්බීම හැකිලිම දිහා නම් එහෙම පැහැදිලිව මට ඇහුනේ නැහැ. අවතන්නේ වාර 40ක් හරියටම දැනි දැනි ගියා. කියන්නේ ඒකත් එක්ක අර භාවනාවේ ගුණාත්මක බව වගේම ප්‍රමාණාත්මක බවත් වැඩි වෙනවා. ඒකත් එක්ක ඒ කොන්ද කියනවා එකම ඉදිරියට යෑම සඳහා මේක ඇතුලේ තියෙන කාරණයක් මේ කෙනාට තේරුම් ගන්න ඕන. දැන් ඒ තමයි කන කහලා නැවත කකුලට හිත ගත්තා. ආවේ කොතෙන්ටද? විලොමටද? ධාරිතද? කොට්ටේද? එහෙම නැත්නම් වෙන දන හිසටද? එහෙම නැත්නම් පපුවේ ගැහිල්ලකටද? එහෙම නැත්නම් උළුව ගැස්සීමකට වෙන්න පුළුවන්. ඒ අන්න ඒක හරියටම බලන්න. එකක් දෙකක් බැලුවනම් අපිට මේකේ ඇතුළේ තවත් ඉස්සරහට යෑම. ආසස් පස් මේ පිම්බීම හැකිලීමට එනවා කියනවා හිත එහෙම හිතුවලා. ආවේ කොතෙන්ද? පිම්බීමටද? හැකිලීමකටද? එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න තද වෙච්ච එකටද? හයගාවටද? මොකද වෙන්න පුළන්නේ? හද ගැස්මකට වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අන්න ඒක තමන්ගේ අතේ තියෙන්නේ. ආන්න මේක දිහා හොඳට බලන්න. ආපහු හරියටම මොකේටද ඒ හරියටම ආපු තැන මොකක්ද කියන එක බලනකොට උන් අපි තවත් අර බලන් ඉන්න එක නිකන් ඇස් පිහාට ලොකු කරලා බලනවා වගේ වෙනවා. ඒ නිසා අන්න ඒකත් එක්ක මේක තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ කාර්යයත් එක්ක කරගෙන විදිහටම විදිහට කරගෙන යන්න කියලා මතක්
කරා. සමායන ස්වාමීන් වහන්සේ මේ දෙවන කමඨහන් වාර්තාව මේ 14 වන කමඨහන් වාර්තාව සක්මන් භාවනාව පූර්ව කෘත්‍ය අවසානයේ සක්මන් භාවනාව ආරම්භ කළා. සැහැල්ලුවෙන් විනාඩි කිහිපයක් ඇවිද ගියා. සිත වම දකුණ ලෙස හුවමාරු වන පාද දෙසට යොමු වුණා. විනාඩි කිහිපයකින් පාදයේ විලුඹ වදින ආකාරය බර ඉදිරියට හුවමාරු වන ආකාරය දැනුණා. විනාඩි 20ක් පමණ යන විට දකුණු පාදයේ මහපට ඇඟිල්ලෙන් පොළවෙන් ඉහළට යන ආකාරයේ පාදයේ පැද්දී ඉදිරියට ගොස් විලුඹ වදින ආකාරයේ බර ඉදිරියට හුවමාරු වන ආකාරය සහ ඒ ලෙසටම වම් පාදයේ මහපට ඇඟිල්ලේ පොළවෙන් ස්පර්ශ වෙන ආකාරය ආදී වශයෙන් චක්‍රාකාරව සිදුවන බව දුටුවා. කුළු මීමා හීලා වී ඇති බවක් කල්පනා වුණා. විනාඩි 20ක් පමණ යන විට සිත නිසල බවත් නිසල විලක ජලතලයකට සමාන බවකුත් දැනුණා. ශරීරයේ රූකඩයක් ලෙස ඉදිරියට ඇදෙන ආකාරය හැඟුණා. විනාඩි 30ක් පමණ යන විට කම්මැලි ගතියක් ඇති වුණා. වීර්යය යොදා සක්මන පවත්වාගෙන යා යුතුයයි සිතා ඉදිරියට කරගෙන ගියා. සක්මනේ සහ පර්යංකයේ සමානකම් මෙනෙහි වුණා. කීපවරක් සක්මන පුරාම සිත පිට ගිහින් නැවත එන බව වැටහුණා. බාහිර ශබ්ද ඇසුණා. කණින් එන හයි පිච් නාදය ඇසුණා. කාලය විනාඩි 45යි. පර්යංක භාවනාව. සක්මන් භාවනාව අවසානයේ පර්යංක භාවනාවට වාඩි වුණා. තත්පර කිහිපයකින් සිත උදරයේ පිම්බීම හැකිලීමට යොමු වුණා. හුස්ම වාර දෙකකින් එය නොදැනී ගියා. අවදිව සිදුවන දේ දෙස බලා සිටියා. බාහිර ශබ්ද ඇසුණා. කුරුල්ලන්ගේ ශබ්ද, ළමන්ගේ ශබ්ද, කුස්සියේ ශබ්ද එක් එක් ලෙස හඳුනා ගත්තා. ඒ ශබ්ද ඇසෙන අතර හයි පිච් කණින් එන නාදයේ දිගටම පැවතුණා. කොන්දේ ඇති ආබාධයක් නිසා මෙතෙක් කලක් බිත්තියට හේතු වී පරයංක භාවනාව කළේ. දින කිහිපයක සිට කොන්ද ඍජුව තබාගෙන බිත්තියට හේතු නොවී භාවනාව කරන්න පටන් ගත්තේ. කීපවරක් කොන්ද දුන්නක්සේ නැමී ඇති බව දැනී සතිමත්ත කෙලින් කර ගත්තා. කොන්ද කෙලින් කරන්න යන විට එක්වරක් දෙවරක් නැවතත් උදරයේ පිම්බීම හැකිලීමට යොමු වී නැවතත් නොදැනී යනවා දුටුවා. මම දනහිසේ වේදනාවක් දකුණු පාදයේ වම් දනහිසේ වේදනාවක් දකුණු පාදයේ හිරිවැටීමක් දුටුවා. මුළු ශරීරයේම ගුලියක් ලෙසත් පසුගිය සතියේ ස්වාමින් වහන්සේ බණට දේශනා කළ සර්පයන් සතර දෙනාගේ එකතුවක් ලෙසත් කල්පනා වුණා. කාලය විනාඩි 49යි. එදිනදා ජීවිතයේ සතිය තේ එකක් සාදන විට සහ එය පානය කරන විට සතිමත් වුණා. තේගුරු 8ක් 9ක් පමණ එක දිගට සතිමත්ව පානය කළ හැකි වුණා. ආහාර අනුභවය සතිමත්ව කළා. ආහාර කටට ගන්න ආකාරය, හපන ආකාරය, එක් පැත්තකින් අනික් පැත්තට දිවෙන් කෑම ගන්නා ආකාරය, රස දැනෙන ආකාරය සතිමත්ව කළා. කෑම කටවල් 10ක් 12ක් එක දිගට සතිමත්ව කන්න හැකි වුණා. ඇවිදින විට, ඇඳුම් වේලන විට, දත් මදින මුහුණ සෝදන විට, වැසිකිලි යන විට සතිමත් වන්න හුරු වුණා. එපමණයි ස්වාමීන් වහන්ස එම වාර්තාව.
ඔව් හොඳයි. ඒකෙත් කලින් එකේ වගේම ගලණය හොඳට කරන් තියෙන උනන්දුව තියෙන අනුග්‍රහ ටික හරියටම කරගෙන යනවා. අනුග්‍රහිත සුපෙන්නලා තියෙන ආකාරයෙන් දෙන්නේ විදිහට අපේ සිහියට මුල් තැන දීලා මේ කටයුතු කරන්න ගත්තන් පස්සේ අපිට මේ ජීවිතේට ලැබෙනවා මේ තපසක්. තපස කියන්නේ ඒ තපස අපි ලෝකෙන් ඈත් වෙලා ඔකේ හිටියට අපි ගත කරන සුන්දර සාමකාමී අහිංසක නිහතමානී සතුටෙන් ගත කරන ජීවිතයක්. කියන්නේ ඒක ඔප්පු වෙන්නේ අර කලින් වර්තාවේ වගේම මේ රැහැයි නාදෙ මේ කනට පොඩි හයි පිච් සවුන්ඩ් එකක් කියලා කියන්නේ මේක කියලා තියෙන. අන්න ඒ වගේ ඇහෙනවා කී ගාන අමුතු ශබ්දයක්. අන්න ඒක එනකොට මේක කිට්ටුයි දැන්. ඉවරයක් නෙවෙයි ඒක. එම මහා අවසාන නිෂ්ඨාවකුත් නෙවෙයි. නමුත් ඒ තුල තියෙනවා මේ යම් සාධකයක්. ඔව් ඔන්න තපස හදාගෙන යනවා මම. ඒ තපස මට කිට්ටුයි දැන්. මේක තුල තමයි ඉතුරු කටයුතු කරන්න තියෙන්නේ. කියන්නේ අරන්න ගත වුණා, රුක්ක මූල ගත වුණා, ශුන්‍යාකාර ගත වුණා. දැන් මේ තියෙන්නේ ඒ පරීක්ෂණාගාරය තුල කරන පරීක්ෂණය කරන්න විතරයි. මොකද ඒක හදාගන්න ඉතාම අපහසු ලෝකයක් මේ තියෙන්නේ. එහෙම නැත්නම් රුමනාව තියන අය ගැන ගමු, අනිත් කොටස ගැන කතා කිරීම සම්ප්‍රප්පලාව වෙනවනේ. රුමනාවක් නැතුව මේ වගේ තපසක් හෝ තමන්ගේ අභිවෘතියක් තමන්ගේ හිතසුව පිණිස කතා කටයුතු කිරීමක් හිතකය වචනේ සංවර කරන්න ඕන කියන අදහස නැති පිරිස පැසකලා ගත්තොත් රුමනාව තියෙන පිරිස ඒ පිරිසට වුණත් මේ වගේ දෙයක් ලැබිලා බුදුපියාණන් වහන්සේගේ නියම ධර්මයේ ලැබිලා ඉවර වෙලා මෙහෙම තපසක් ළඟා කරගන්න ලැබෙන කොච්චර දුර්ලභ අවස්ථාවක්ද තියෙන්නේ. ඒක තම තමන්ගේ අවට ඉන්න පිරිසක ගත්තාම දන්න හිතවතුන් ඥාති ගත්තහම තමන්ටම හිතා ගන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් ඒකට සතුටු වෙන්න පුළුවන්. එහෙම තපසක් ලැබුණේ ඒ ධර්මයේ තුල තමයි ඉන්න නිසා බුදු වහන්සේගේ ඒ නිම ධර්මයේ එකයින අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මෙන්න මේක අදහන ගතිය. මේක අදහන් නැති කිනාට කොච්චර කරත් පටුව කුලක් උඩ ඉන්නවා වගේ තමයි. හැමතිස්සෙම කොහෙන් හරි රිද්දෙනවා, ඉද්දෙනවා. ඉන්න බෑ. ඉතින් ඒක හරි අමාරුයි. මේ ගමන එළ දෙනක් හැම ගහලා කැලේ කටු ගාලක ගමන් කරනවා වගේ. නවා නවා සත්තුවා ඉනවා, කනවා වහලා කන්න ගන්නවා, ගස්වල වැදිනවා, හුලඟට උනත් ඉන්න අමාරු වෙයි. අවුෙත් බෑ, ඇස්සොත් අමාරු. මේ විදිහට අමාරු. අතෙන් අර මග නොමග පැහැදිලි වෙලා හරි පැහැදිලි ගමන් වෙනවා. සිහියට මුතන දීලා හතු මුතන දුන්න කෙනා. ඒ විදිහට කරන් යනකොට මේ ළඟා කරගත්ත මේ තපස තව ඉස්සරහට යන්න ඕනේ. ඒක ඉවරයක් නෑ. දැන් ඒකේ අපිටම ඔය දැන් ඔය හඬ මේ දෙන්නෙක්ම වර්තාවේ තිබුණා. මේක මේ දැන් ඔය හද හතරට තීරම අපි පොඩි ළමයින්ගේ වැඩසටහන සතිපාසල සූම් එකේ සති දෙකකට කලින් ළමයි ඉදිරිපත් කළා කරන්නේ විනාඩි 10යි පරියන්ක. විනාඩි 10යි සම්මන. පරියන්කේදී මේ මට කන්නට හරිය නිකන් කීං ගාන අමුතු සද්දයක් ආවේ. ඒක නිකන් හරියට අහන්න අමාරු. මට නිහඬේ හඬ ඇහුණා කියලා ප්‍රකාශ කරා. වරුදු 13ක් ඇති වුණා කියලා නේ. ඉතින් අන්නේ විදිහට මේ ඕන කෙනෙකුට මේක ළඟා කර ගන්න පුළුවන් දෙයක්. හරියටම කටයුත්ත යෙදෙනවා නම් ඒ අනුග්‍රහ ටික ලබා දෙනවා නම් සීලය සුත්තය අහගන්න එක හරියට කළ යුතු දෙ. ඊට පස්සේ සාකච්ඡාව හරියටම දැනෙච්ච දේ ඉදිරිපත් කරන දක්ෂණ ඒක ගල්වලු එකතු කරන්නේ නැතුව ඇලි දාන්නේ නැතුව අමතර අතින් දාන්නේ නැතුව හිතන දේවල් දාන්නේ නැතුව හරියටම දැනෙන දේ බලන්න. මේ වර්තමානයේ මට දැන් මේ දැනෙන දේ කියන එකට යන්න පුළුවන් නම් ඒකේ නයි සාකච්ඡා අනුග්‍රහිතේ සාර්ථක වෙලා ඊට පස්සේ එදිනෙදා සමත විදර්ශනා දිකට සිහිපත් වීම උත්සාහ කරන. ඒ වගේ කරනකොට මේ ආහාර ගැනීම හරි වැදගත් අංගයක් ජීවිතේ. අමත්තාම උත්සාහ කරමු මේ ඒ කටවල් ගාන මම දැනට ආහාර ගන්න බත් පිඬු ගාන හරියටම දල වශයෙන් සාමාන්‍යයෙන් වෙන්නේ පැමි මේ එකම ප්‍රමාණයක් ගන්න ඒ විදිහට. අන්න ඒ ඒකට හැමදාම හිත තියාගන්න පුළුවන්. ඊළඟට ආහාරය තුල තියෙන තොරතුරු ටික රසය එක වෙනස් වෙන හැටි දිවේ කොයි තැන්වලටද වදින්නේ දිවේ රස දැනීම එකක් දිවේ ස්පර්ශ වීම තව එකක්. ඉතින් මේ විදිහට මේ මේ මුළු ක්‍රියාවලියම හරි සුන්දරව කෙලින්ම භාවනාවක් බවට පත් කරගන්න. ඉතින් ඒක මේ සතිපාසල් වල හරි ආකර්ෂණීය අංගයක් වෙලා තියෙන මිනිස්සුන්ට අලුත් දෙයක් කරලා බලන්න දෙයක් ලැබිච්ච එකක් වෙනවා. ඒ නිසා ඒක හරි වැදගත්. ඒ නිසා මේ එදිනෙදා ජීවිතේදී ඒ සිය පැවැත්වීම ඉතින් ඒකක් බොද්දි අපිට වතුර ටිකක් බොද්දි පවා මේක හිත දා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සියයට මොකක්ද තන දීලා කටයුතු කරන් යනකොට අර හැදිච්ච තපසත් ඇවිල්ලා උදව් වෙනවා. ඊට පස්සේ වරින් වර එන සුතමේ දේවල් ටික ඇහෙන දේවල් ඊළඟට තමන්ගේ චින්තාමය ඥානත් එකතු වෙලා මේක ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා මේක දැන් දෙකට පවත්වන්නයි තියෙන්නේ. මේ කලින් කියපු කෙනාට වගේම පොඩ්ඩක් අවධානය පවත්වන්න එකකට දෙකකට හරි හොඳට මුලදී හිත එහෙම හෙදුවලා ආපහු එන්නේ කොතෙන්ටද හරියටම කියලා ඒක අත්විඳින්න බලන්න. ඒක අත්විඳිනකොට අපි එකම පිම්මක් යනවා ඉස්සරහට. ඒක ඊළඟ වාර්තා වෙනකොට Tamanට තේරෙනවා ඒක ලියන්න ගත්තී. ඒ නිසා මේ විදිහට දෙකට කෙරීම තමයි අවශ්‍යතාවය. ඉතින් මේ උනන්දුව සහ මේ Taman ලැබපු මේ පෙරපින නිසා ලැබපු මේ අවස්ථාවන් ටික ඔය විදිහට දිගට පවත්ව ගන්න මග අරගන්නේ නැතුව කල්යාණ මිත්‍රයෙක් වෙලා තමනුත් නිත්‍යයෙන් මේ කල්යාණ මිත්‍ර භාවයත් ලැබෙමි දිගට කරගෙන යන්න
එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව වාර්තාවක් අපිට ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම අවුරුදු දෙකක් විතර එක දිගට සතිමත් බව පුහුණු කළා. සක්මන සහ පර්යංකය කළා. ඊට පස්සේ ජීවිතේ ලැබුණ බොහෝ දුක් කරදර නිසා අවුරුදු දෙකකට පසුව නැවත අද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ප්‍රශ්න කරදර එන්න කලින් සතිමත් බව පුහුණු කර තිබීම කරදර කාලයේදී ජීවත් වෙන්න මට උදව් කළා. දුක් වෙන අතර දුක් නොවි සිටිය හැකි බවද විටින් විට සිතුණා. ඇඳුම් දෙඩුම් අතර ඒ ඒ අවස්ථාවලටත් සතිමත් වෙන්න පුළුවන් වුණ නිසා වේදනාව අඩු වුණා. අවුරුදු දෙකක්ම පලයන්ගේ කරන්න නොහැකි වුණත් එදිනදා ජීවිතයේ සතිමත් බව හැකි පමණින් පුරුදු කළා. මම ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට මේ වැඩසටහන් සිදු කරන ස්වාමින් වහන්සේලාට වැඩසටහන මෙහෙයවන සියලු දෙනාට මේ සිදු කරන කාර්යයන් වෙනුවෙන් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුම් නිර්වාණය ඔබ සැමට පහසු වේවා. මේ වැඩසටහන ගොඩාක් උතුම් වැඩසටහනක්. නැවත පර්යංකයේ යෙදෙන්න ආරම්භ කළා. ආරම්භයේදී හුස්ම වැටෙන අතර පසුව එකට එකක් සම්බන්ධ නොමැති සිතුවිලි ගලා යන ආකාරයේ දැක ගන්න පුළුවන්. ඒ සියල්ල දෙස බලා සිටීම සිදු කරනවා. ගොඩක් වෙලාවට පර්යංගයට හිඳගන්න කලින් නොතිබුණ රස්නයක් දැනී දහඩියෙන් ශරීරයම තෙමී යනවා. තව වෙලාවකින් සිතුවිලි හා හෝ හුස්ම හෝ ඌෂ්ණය නොදැනෙන තත්ත්වයකට පැමිණ ටික වෙලාවකින් හිඳ නැවත සිතිවිල්ලක් නිසා පර්යංකේ අවදිවීම සිදු වෙනවා. තවදුරටත් භාවනාව කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස ඒ වார்த்தාව.
ඔව් ඒක දැන් කොමනක් අරතර කාලේ කතා ඒක මේ පිළිබඳව මේ ලොකුවට තකන්න අවශ්‍ය නැහැ. ඒ කාලය තුල පරියන්ක කළම නැහැ කියන එක ඉතින් ලොකු චෝදනාවක් කරන්න පුළුවන් වැඩක්. මොකද මොන දේ තිබුණත් අපිට පොඩ්ඩක් සක්මනක් කරගන්න පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න අපිට අවස්ථාවක් නැති වෙන්න බෑ. අපි ජී කනවා ඔය කරදර තිබුණත් නිදා ගන්නවා, කාලා බීලා ප්‍රධාන කටයුතු ටික කරනවා. ඉතින් ඒව කරනවා නම් මේකටත් සුළු වෙලාවක් හරි දෙන්න තිබ්බා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේම ඇතෑරීම පිළිබඳව පොඩි ඉතින් දෝෂාරෝපණයක් තමයි මුලින්ම කරන්න තියෙන්නේ. නමුත් වර්ණනා කරන්න තියෙන හොඳ කියන්න තියෙන්නේ ඒත් අතෑරගත්තේ නෑ. අවුරුදු දෙකකට පස්සේ හරි සාමාන්‍ය කෙනෙක් සම අතෑරියොත් අතෑරුනම තමයි ඊට පස්සේ ඔන්න ඔය දැන් ඉතින් ඔන්න වුණා ඔන්න ඔය සාමාන්‍ය විදිහට ජීවත් වෙන මේ තුල යනවා කියන තැනට වැටෙන්න ඉඩ තියෙනවා. මේ දුක් විඳට අනේ වෙන මේක ඊට වැඩිය සතයි කියලා ඔය අය වඩන් ගියාම තියෙන කරදර ටික ඔන්න නැහැ කියලා හිතන අය ඉන්නවා. නමුත් එහෙම අත්‍යයක් ඇති කරගෙන නැහැ. ඇත්තට මේ සතිය වැඩිම තුල තියෙන වටිනකම සහ ඒකේ යම් යම් රසයන් තේරුම් ගත්ත නිසා නැවත මතක් වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ජීවිතේ හැටියක් තමයි. ඒ නිසා මේ සතිය වැඩිම බාධාවක් නෙවෙයි, වැඩිමට බාධාවක් නෙවෙයි කරදර. කරදර කියන එක හරි මේ සතිය වැඩිම කරන ලොකු උදව්වක්, අංගයක්. තමන්ගේ ජීවිතේ මේ විචිත්‍රවත් කරලා දෙන දෙයක්. හිතලා බලන්නකෝ, නිකාම නිකා ඒකාකාරී ඔහේ ගත කරන ජීවිතයක සතිය වඩමින් අලුත් දෙයක් වෙන්නේ නැත්තම් වෙනවමයි ඕන කෙනෙක්ට මේ එක වෙන්නේ නැත්තම් මේ මිනිස්සයාට මොකට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නද? ඒ වෙනස් වීමක් වෙන්නේ නැත්තම් වෙනස් වීම කියන්නේ අනිවාර්යෙන් වෙනවා. දැන් අපි මේ ගත කරන අලුත් ආරණ්‍යයක් ලොකු සංසද ලැබිච්ච එකක්. ඒ වන්නේ ගොඩක් පිරිසක් නැහැ, සංඝ පිරිස එන්නේ නැහැ, වැඩි එළියට යන්නේ නැති නිසා වෙන ස්ථාන වලට මේකේ යොමු කරා වන්න ආවා. ආවම් පස්සේ ඉතින් ලොකු කාලයක් අතහැරිලා ගිහිල්ලා වැහිලා ගිහිච්ච එක නිසා ඔන්න ඒකේ මැදින් තියෙන පොඩ හර මේක හරහා ඉඩම හරහා එහා පැත්තේ තමන්ගේ වගා ඉඩම් වලට මිනිස්සු යනවා. ඉතින් යනකොට නැවත මේක වහලා ගේට්ටු දාගෙට ආරණ්‍යයක් ආරයි නැවත ආරම්භ කරනකොට ඉතින් අර මිනිස්සුන්ගේ අපහසුතාවය මතුවෙලා එනවා. එයාට යන්න වෙන ලොකු වටපාරවල්. ඒකට ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ වාහන කට්ටිය අයිති පූජා කරනවා කැමති නෑ පිට අය මෙතින් යනවට. වෙනදා ගියත් පාළු වෙච්ච කාලේ ගියත් දැන් දෙන්න බෑ. දැන් ආඳුරු වැටලා මේක කරන් යනවා. ඒගොල්ලෝ වාහන. ඒ දෙගොල්ලෝගේ විරුද්ධතාවයත් එක්ක ආවා. දවස් කීපෙම ගේට්ටුවට ගහලා ගල් ගහලා ඒක දානශාලා කුවිදුර කඩලා ඉතින් කොන හරුපු කියාගෙන මට මොකටද කොන හිතන මොකටද මේ එනවා මේවට එන්නේ මොන දෙයක්ද කියලා. ඊට පස්සේ තේ ඊළඟ දවස වෙනකොට යන්නත් හිතන මට්ටමට දැන් වැඩක් නැහැ නේ මෙච්චර මේ කටුකාගෙන අරන් එකට ඇවිල්ලා අවට පිරිසකින් එක විරෝධ නම් වැඩක් නැහැ. ඊට පස්සේ ඊළඟ දවසේම නැහැ ඉන්නේ පොඩ්ඩක් පොඩ වැඩි වෙලාගෙන ඉතින් සමාව ඉල්ලගෙන වීදුරුවක් දාලා දීලා මේ හැමෝගේ මතේ නෙමෙයි එහෙම එකක් නැහැ කියලා අනිත් අය සමාව ඉල්ලලා අපිට මේ පොඩ්ඩක් මේ සයිට් පැත්තකින් යාම ඇති ඒ නිසා එහෙමයි කියලා හොඳින් ඔන්න කටයුතු වෙලා ඔන්න මේ උදේට ලස්සනට තම ගමක් මේක විතියහට කියන්නේ විඳපාතේ යනකොට කුඹුරු මැදි පුදුම සුන්දරයි අත්දැකීම හරි මාසයි මේ හැමදාම ඉන්න හිතෙන ඔන්න වගේ තමයි හිත මේ 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 හිට යන්න හිතෙනවා ඊට පස්සේ හොඳ එක එනකොට අදහට හැමදාම මෙහෙම දිනම් කියලා හිතෙනවා කියන්නේ ඒ වගේ කරදර එනකොට තමයි අර ජීවිතේ සුන්දරත්වය තියෙන්නේ ඒ නිසා ඒ කාලේ සතිය හලා ගන්න ඕන ඒක ඇත්තට සුදුසු එකක් නෙමෙයි ඒ නිසා ඒක මුලින්ම කියන්න ඕනේ නිසා සතියට ප්‍රයෝගික කරගන්න ඕන කරදර නිසා මේ ඉදිරියට ඒක ඒ වැරද්ද වෙන්න දෙන්න බෑ අපි අධිකටම තිබුණා ඒ පැවැත්තුවා කරදර වුණාට සක්ම පරියන්කේ පුළු පුළා විදියට කරා කියන එක තමයි ඉස්සරහට එන්න ඕන ඒක තමයි දියුණු යෝගාචරයේ ප්‍රකාශයක් විය යුත්තේ. එතකොට දැන් මේ වාර්තා වෙනකොට දැන් ඒ අවුරුදු දෙක කරපු එහෙම නැත්තම් ඊට කලින් කරපු දේවල් අයින් කරන්න ඕන. දැන් නැවත අද පටන් ගන්න කෙනෙක් ආධුනික කෙනෙක් විදිහට තමයි දැන් වාර්තාවට එහෙම නැත්තම් භාවනාව කරන්න තියෙන්නේ. ඒ නිසා මුලින්ම වාඩි වුණා. වාඩි වෙලා කයට හිත ගත්තා. ආවේ කොයි වෙලේද? අන්නේ වෙලා ඉඳන් තමයි භාවනාව. එහෙනම් මොකේටද ආවේ? දැන් මේක කියන්නේ හුස්ම. එහෙනම් ආස්වාද හුස්ම, ආස්වාද ප්‍රශ්වාසය තමයි මූල කර්මස්ථාන. ඒක මතුවෙනකන් කොහොමද උනේ? මතුවරගත් හැටි. ඒක ලියන්න ඕන. ඊළඟට ඒක මෙනෙහි කර හැටි ආශ්වාස විදිහටද ප්‍රශ්වාස විදිහටද පිම්බීම හැකිලීම විදිහටද පපුස් පහත් වීම විදිහට දුන් තද වීම හිල් වීම විදිහටද උරහිස් පහත් වීම සීම විදිහටද ඒක මෙනෙහි කරන විදිහක් දැකද ඒක වැටහෙන ආකාරයක් හිතල රස්නේ බඳ තද කරන අකිලෙන උස් වෙන පහත් වෙන ස්වභාවයන් අන්න මේ ආකාර මේ ආකාරයෙන් වාර කීයක් වගේ දල වශයෙන් හරියටම දැනි දැනි ඉන්න පුළුවන් වුණාද ආන්න මේකත් එක්ක තමයි ඊළඟට හිතුවිලි වලට පිට යෑමට එන්නේ ඒ නිසා මේ කියන කාරණාට කිවරනකොට භාවනාව එහෙම නැත්තම් තමන්ගේ කාලයෙන් සෑහෙන කොටසක් ඉවරයි තුනෙන් හතරෙන් තුනක් වගේ ඒ නිසා පිට යෑම ගැන කතා කරන්න තියෙන්නේ ගොඩාක් පහ වෙලා ඒ නිසා ඒක මුලටම දාගන්න නෑ වාර කීපයක් බැලුවා ඕන් හිතුවිලි එතකොට අපි දන්නේ නැතු ඒවට පන්නේන රිලවන්ට ඉන්න මම බදලා අපේ සතිමත් බව එහෙම නැත්තම් කරන්න ඕන වැඩේ පැත්තක තියලා. ඒ නිසා මෙන්න මේ මූලික දේවල් වලට මුල් දෙන්න. දෙනකොට දන්නේම නැතුව අපි ওই පෙර කරපු දේවල් මතුවෙලා ඒ භාවනා මට්ටමට අපි කරතරින් කලින් කරපු කාලයක් හොඳට කරලා සිස්ටමට අග්ගාලා පත් වෙන්න පුළුවන්. හැබැයි ඒක වළක්වනවා මේ ඒ වවුල් විසියන් ආධුනික බව අමතක කරොත්. ඒ නිසා ආධුනික මනසෙන් යුක්තව ඒ අද පටන් ගන්න කෙනෙක් විදිහට හිත පියාගෙන මේ සුන්දර භවයේ හිතමානි වාහිංසක බවත් ඉස්සරහට යන්න ඒ විදිහට ඉස්සරහට යනකොට කරදර කාර්යයක් ආවත් කරදර කාලෙකදී තේරෙයි ආනේ මේ කරදර ටික ඇවිල්ලා තියෙන්නේ මට දුක්ඛ සත්‍ය අවබෝධ කරවන්නයි මේ සතිය පවත්නකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරන් ලේසි කියලා
තේරෙයි බොම් පින් ස්වාමීන් වහන්සේ දැන් අපිට ලිඛිත වාර්තා නම් ලැබිලා නැහැ වෙන මේ සහභාගී වෙන ඔබ සමට අවස්ථාව තියෙනවා ඔබගේ ප්‍රශ්න ගැටලු සහ අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න ස්වාමින් වහන්සේගෙන් යම් උපදේශයක් ලබා ගන්න මේ හෑන්ඩ් රේස් ඔප්ෂන් එක පාවිච්චි කරලා ඉදිරිපත් වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා
හොඳයි නැත්තම් අපි ඉස්සරහට යමු
එහෙමයි ස්වාමින් වහන්සේ එහෙනම් නදීප් ඔබට බාලයි ඉතුරු වැඩසටහන ඉදිරියට කරගෙන යන්න.
බොහොමත්ම පින් පද්මනන්ද බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ